හොඳයි සාදු. 2017 වසරේ 11 වෙනි මාසේ 13 වෙනිදා ඕස්ට්‍රේලියාවේ කොහෙද රොක්කැන්ටන් ප්‍රදේශයේ අපේ කමල් සහ අනෝෂා පින්නතුන් ඒ පින්නතුන්ගේ ආරාධනාවෙන් පැවැත්වෙන භාවනාමය ධර්මදේශනාව මව්පියන්ට මේ පරලෝකීය පින්නතුන් ඉන්නවා අපේ අතර හේ සියලු දෙනාටම පින් පිණිස අපි හැම දෙනාටමත් දෙලොව යහපත පිණිස මුල් කරගෙන කල්පනා කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මයේ මහා සාගරය වැනි අනන්ත සාගරය වැනි ගැඹුරු දහමක් ඉති අපිට දායාද වෙලා තියෙනවා. අපි ඒකේ හරය සොයා යන්න ඕන. ඇයි අපි ඒ හරය හොයාගෙන යන්න පින්නතුනේ? ධම්මං විනා නත්ති සුඛානත්තා. සැපය පිණිස ධර්මයේ හැරෙන්නට වෙන දෙයක් නැහැ. ඒකයි තේරුම. එතකොට අපි මේ උත්සාහ කරන හැම දෙයක්ම ව්‍යර්ථ වෙන දවසක, කියන්නේ නැති වෙලා යන දවසක හිත ළඟ ධර්මය පිහිටට ඉන්ටෝ තියෙන්ටෝන්. ඒ කියන්නේ තමන්ගේ හිත අසරණ නැතුව තියෙන්න ඕන. ඒක ලොකු භාර දෝර කාර්යයක් වගකීම. අපි ළඟ අපි අසරණද නැද්ද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ අපේ හිතේ දැවීම් තියෙන තැන් පෙන්නල දෙනවා, ඒවා අත්හරින්න. අපේ හිතේ නිවීම, සැනසීම, ගැටලු වලට විසඳුම තියෙන තැන කියලා දෙනවා, ඒව මතු කරගන්න. ඉතින් අපි ජීවිත කාලෙදි මේ නිවීමද මතු කරගත්තේ දැවීමද වැඩිපුරම? හොඳට බැලුවාම දැවීම තමයි මතු කරගෙන තියෙන්නේ. දවසට දෙපාරක් විතර කියලා නම් ඇති මට යකා ඇවිස්සුණා, මට යකා නැග්ගා, මට මාරයා නැග්ගා, ඒ වගේ වචන කීපයක් කියලා නම් ඇති. තේවයි අදහස් වෙන්නේ මොකක්ද? අපි දෙවීම තමයි හවුස්සගෙන තියෙන. කවුරුවත් කිව්වේ නැහැ අද දෙවියන් වහන්සේ ඇවිස්සුණා, අද රහතන් වහන්සේ ඇවිස්සුණා, එහෙම කියලා නැහැ. ඉතින් ඇයි අපි නිවන අරගෙන මතු කරගෙන නෙමෙයි තියෙන්නේ, දැවී මතු කරගෙන තියෙන්නේ. ඉතින් මේ පුජ්‍යල సంతානයේ ස්වභාවය තමයි දුක වුණත් ඒක භක්ෂණය කරනවා මම වශයෙන්. මේ වේදනාව අනුභව කරනවා, ද්වේෂය භක්ෂණය කරනවා, ආහාරය කරගන්නවා. මේ හිත කැමති ආහාරවලට මොන ආහාරද අපි ලබා දෙන්නේ? මනෝ සංචේතන ආහාර ලබා දෙන්නේ. ඉතින් හිත කැමති ඒ නන්දි රාගයට, එහෙම නැත්නම් ඒ විඳීමට හිත කැමති. එහෙම හිතේ ස්වභාවය ඒක තමයි. ඉතින් මේ බොහොම දුර්ලභ වූ මනුස්සාත්මයක් ලබා ගත්ත අපි මේ හිතේ මුලාවෙන් නිදහස් වෙලා කොහොම හරි මේ හිත අවබෝධ කරගන්නට මහන්සි වෙන්න ඕන. හොඳයි. අපි හිත හිත කියලා අල්ලගෙන තියෙන්නේ කුමක්ද? මම මම කියලා දැනෙන්නේ කුමක්ද? මගේ මගේ කියලා දැනෙන්නේ කුමක්ද කියලා කල්පනා කරලා බලන්න ඕන. එහෙම කල්පනා කරලා බලන විට තමයි පින්නතුනේ අපිට තේරෙන්නේ යම් කිසි සංකල්පනා සමුදායකට යම් කිසි චිත්ත පරම්පරාවකට අපි විසින් පනවා ගන්න දෙයකට මෙහි සත්වයක් ඇතේ පුජ්‍යලයක් ඇතේ මමෙක් ඇතේ මගේ කියා දෙයක් ඇතේ කියලා මේ හිත අවිද්‍යාවෙන් වැළඳගත්තු ස්වභාවය පේන්න තියෙනවා. අවිද්‍යාවෙන් වැළඳගත්තා. ඒ අවිද්‍යාවෙන් වැළඳගත්ත නිසා එයා අටලෝ දහමට අහු වෙනවා. කොහොමද ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංස ඒව තුල තැවෙන්න දැවෙන්න දුක් විඳින්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දුරු කරන ක්‍රමය ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේ අල්ලගෙන ඉන්න රූපය රූප සංඥාව, මේ අල්ලගෙන ඉන්නේ වේදනාවක් වේදනා ස්වરૂපය, මේ අල්ලගෙන ඉන්නේ සකස් කරගන්න ලද දෙයක් නිර්මාණය කරගන්න ලද දෙයක්, මේ අල්ලගෙන ඉන්නේ විඥානය, මේ අල්ලගෙන ඉන්නේ හිත. මේ දිවිල්ල බුදුරජාණන් වහන්සේ උදාහරණයක උපමාවකින් කියලා දෙනවා. පිපාසයට පත්වෙච්ච මුවරලක් දුවනවා මිරිඟුවක් දැකලා ඒකේ ජලය තියෙනවා කියලා හිතලා. මේ දිවිල්ල තමයි කියනවා මේ පුහුදුන් සත්වයා තුළ තියෙන්නේ. පුහුදුන් සත්වයා තුළ තියෙන්නේ මිරිඟුවයි කියලා රැවටිලා දුවගෙන 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 යනවා. සැප ලබන්න පිපාසය නිවා ගන්න ගියාට කවදාවත් මේ සත්වයාගේ පිපාසය නිවෙන්නෙත් නැහැ. සත්වයා සැපයට පත් වෙලා අවසන් වෙන්නෙත් නැහැ මේ ක්‍රමේ නිසා කියලා බුදුහාමුදුරු දේශනා කළා. අදහස් වෙන්නේ පින්නතුනේ ජීවිත අවබෝධය කළොත් එයාට සැප පිණිස පවතිනවා. ධර්ම අවබෝධය කළොත් සැප පිණිස පවතිනවා. නැත්තම් පිපාසයෙන්ම මේ යනවා. ඒක අපිට දකින්න තියෙනවානේ. සතුටට වෙන්න සෑහීමටපත් වෙන්න කුඩා කාලේ ඉඳලම දිව්වා. දුවල දැන් වයසට ගිහිල්ලා ඉන්න කෙනකින් අහන්න ඕන දැන් සෑහීමටපත් වෙලා ඉන්නේ. ළමයි බමයි හැදුවා. ඒගොල්ලෝ උස මහත් කළා. ලොකු කළා. දැන් මේ කියන්නේ ඒව කරන්න බෑ කියන එක නෙමෙයි. ඒවා තුල හිත අවබෝධ කරගත යුතුයි කියන එක. ඇදලිනේ. ඉතින් අපි අහුවහම සෑහීමට පත් වෙලාද නැහැ. දැන් දරුවෝත් අල්ලගෙන දරුවන්ගේ දරුවෝත් මොනපුරු පිරියොත් අල්ලගෙන දැන් ඔළුවේ ප්‍රශ්න වැඩි වෙලා. ඒ නිසා ඒ දේවල් අතර අනිවාර්යයෙන්ම අපි ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් පින්නතර මේ ධර්මය කියන්නේ කුමක්ද? නොයෙකුත් ධර්ම තියෙනවා පිළිතුර. අරාගමේ ධර්ම, මේ ආගමේ ධර්ම, බුද්ධ ආගමේ ධර්ම, අරාගමේ ධර්ම, මේ ආගමේ ධර්ම. ඊට පස්සේ අපේ ඔළුවේ ලොකු තර්කයක් තියෙනවා මොන ආගමේ ධර්මද හරි කියලා. ඔක්කොම ආගම්වල ධර්ම වැරදි. හරි තථාගත ධර්මයේ පමණයි. තථාගත ධර්මයේ කියලා කියන්නේ මොකක්ද? තථාගත ධර්මය කියලා කියන්නේ තත්තාකාරයේ හෙවත් පවතින ස්වභාවයේ ධර්මය තමයි ඇත්ත. දැන් හීතල දැනෙනු හැමෝටම. ආගම් ප්‍රශ්නයක් තියෙනවද? ඔක්කොටම හීතල දැනෙනු. මොකද පවතින ස්වභාවයක් ඒක. රස්නේ කාලේ රස්නේ දැනෙනවද? ආගම නිසා එක්කෙනෙකුට සීතල දැනෙන්නේ නැහැ රස්නේ. කුසගිනි දැනෙනවා. දැන් ආගම වෙනස් වුණා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිදිමත දැනෙනවා. ආගම ප්‍රශ්නයක් කියලා ඒක වෙන්නේ නැහැ. හුස්ම ගන්නවා. මේ තමයි තථාගත ධර්මය. ඒ කියන්නේ පවතින ස්වභාවික ධර්මය. ඊළඟට මිනිස්සුන්ට දුක හිතෙනවා. සංවේගයටපත් වෙනවා. පීඩාවට පත් වෙනවා. මනසේ නොසන්සුන් බව හට ගන්නවා. මේ ආගමේ ප්‍රශ්නයක් තියෙනවද මේවට? නැහැ. මේකට කියනවා තථාගත ධර්මය. දැන් මෙන්න මේ தත්වයට අපි විසඳුමක් සොයා ගන්න ඕන. ඒ විසඳුමක් හොයා ගන්න වෙන කොහෙන්වත් මුකුත් ගේන්න ඕනේ නැහැ. මේතන මේ ප්‍රශ්නේ හඳුනාගත්ත, මේ ප්‍රශ්නේ හැදුනේ කොහොමද කියලා විමර්ශනය කළා තමාතුළම. ඒකේ සත්‍යය තුළ පිහිටන්නයි තියෙන්නේ. මනස රැස් වෙන විදිය බැලලා අස්කරගෙන යන ක්‍රමය. ගොඩාක් දේවල් පින්නතුණි, ගොඩාක් දෙනේ දුක කියන එක අල්ලගන්න දන්නවා. දුක කියන එක අල්ලගන්න දන්නවා, ප්‍රශ්නේ තියෙන අතහරින්න දන්නවා. දුක කියන එක අල්ලගන්න දන්නවා, අතහරින්න දන්නවා. ඒක හරි ප්‍රශ්නයක්. දැන් කැමරාවකින් වීඩියෝ එකක් කළා නම් අපි හිතමු ওই මේස උඩේ තියෙන යම්කිසි භාජනයක් ඈත ඉඳන් දුවගෙන ඇවිල්ලා ඒ භාජනේ අරගෙන යන වේදී වීඩියෝ කරනවා. වීඩියෝ කරලා දැන් ප්ලේ කරද්දී අපිට පුළුවන් මේක රිවයින් කරලා බලන්න. රිවයින් කරලා බලුවාම ආයෙත් මෙයා වාදනයේ මෙතනින් තියෙන ආයෙ පිටපසට යන ආකාරය හැමින් සැරේ ප්ලේ වෙනවා. මම කියන්නේ ඔබේ මුළු ලයිෆ් එකම අර මව කුසේ ඉන්න තැනට යනකම් රිවයින් එකක් දාන්න බලන්න. ආ වීඩියෝ එලා තිනවන මව කුසට යනගම්ම අවුරුදු පහ වෙලා ගිහිල්ලා අවුරුදු 40ක්ද 50ක්ද 60ක්ද 30ක්ද 20ක්ද 15ක්ද රිවයින් කරගෙන ගිහිල්ලා මව කුසට වෙන්න එකයි යන්න බලන. දැන් එයා එතන ඉන්නේ කවුද කියලා බලන්න. නේද? බලන්න එතන දුක් තියනවද කියලා, එතන ප්‍රශ්න තියනවද කියලා, එතන මේ පටලවාගත්ත එක දෙයක්වත් තියනවද කියලා. ආන්න එතන ඉඳන් ලෝකේ දකින්න. එතන ඉඳන් ලෝකේ දකින්නකොට නම් පින්නතුල මේ පිටින් පටලවාගත් එක දෙයක්වත් නැහැ. ප්‍රභාසර සිතින් බලන්න පුළුවන්. තාම ලේබල් කළා නැහැනේ. මම උසෙන් එළියට ආව ගමන් තමයි ආගම ගන්නෙ. ජාතිය ගන්නවා. රට ලේබල් කරන ඔක්කොම කළා තියෙනවා. ඒ නිසා අපි උගන ගන්න ඕන හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත් හඳුනා ගන්නට දරුවට උගන්වන්න. අපේ මේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහලා තියෙනවා, අචාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවන්ගෙන් කෙනෙක් අහලා තියෙනවලු, මගේ දරුවාට ඉගැන්විය යුතු ආගම මොකක්ද කියලා මේ සුදු ජාතික නොවන කෙනෙක්. ඒකවලු කිසිම ආගමක් උගන්වන්න එපා. හැබැයි ඔබේ දරුවාට හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත් ඉගෙන ගන්න උගන්වන්න කියලා. තේරුණා නේද? ඒකන බුදුරජාණන් වහන්සේගේ දහම ආගමක් නෙමෙයි. ඒක තථාගත දර්ශනය. ඒ කියන්නේ ස්වභාවිකව පවතින, ඇත්ත වශයෙන් පවතින තත්වයක් ප්‍රකාශ කිරීමක් විතරයි ඒක ආගම. මනකල්පිතය, ඔළුවේ දරා ගන්න දෙයක්, විශ්වාස කරන්න දෙයක්, අදහන්න දෙයක් ඒකේ නැහැ. වෙන තුනේ යදල ලබන්න දෙයක් නැහැ. ඒක යදල ලබන්න දෙයක් නැහැ. ඉතින් දුක් වලට විසඳුමක් ප්‍රඥාවෙන් හොයන්න බැරි නම් ලංකාවේ ආය නම් ඊටාම කෙටියෙන් හොයා ගන්නවා දුක් වලට විසඳුමක්. මොකද්ද? ඔක්කොම දුක්ක දෝමනස්සයෝ අහෝසි වෙනවා අඩියක් දැම්මාම. ඇයි ඉතින්? අමතක වෙලා යනවා, මත් වෙලා යනවා, කල්පනා නැතු වෙලා යනවා. ආයේ එළිය වෙනකම් මිනිස්සු කානුවේ හිටියද ගෙදර ඉදියද දන්නේ නැහැ. ඉතින් හරි ෂෝක් ලස්සනයි, හරි කෙටි ක්‍රමයක්. නමුත් අපි ප්‍රඥාව දිගින් දිගට වඩලා දියුණු කරලා හදාගත්තොත් එහෙම ඒ වගේ ප්‍රශ්න වලින් ප්‍රශ්න වලට ගිහිල්ලා ජීවිතේ අඳුරු කරගෙන අන්ධ කරගෙන මෙලව මනුස්ස ජීවිතේ පිරිහවගෙන විනාශ වෙන්නේ නැහැ ප්‍රඥාවන්ත මනුස්සයා. දුෂ්ප්‍රඥා ප්‍රඥාව දුර්වලයි තමයි ඒවයින් මේ තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජන නැති දේවල් කිරීමෙන් හානි කරගන්නේ. ඉතින් මේ පින්නතුන් එහෙමයි නෙමේ. මෙහි ඇවිල්ලා මේ රටේ නීතියත් ධර්මයක් එක්ක තමන්ගේ ජීවිත බොහොම ලස්සනට ගොඩනගාගෙන පාඩුවේ ජීවත් වෙන වෙන වැඩක් නැහැ. හාමුදුරුවරු කියනකන බණ කියව ගන්නවා. ඒක තමයි තියෙන එකම ජොබ් එක නේද? අපේ විශ්වන් වල ඉන්න අර්ජුන මහත්තයා කිව්වෙත් ඒකයි. අනේ හාමුදුරුවනේ අපිට මහා ලොකු වැඩකුත් නැහැ. අපිට තියෙන්නේ මෙච්චර තමයි රාජකාරිය. අපි ඉතින් හාමුදුරුවෝ එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් ගෙන්න ගන්නවා. උන්වහන්සේලා එහෙම එකයි යනවා. උන්වහන්සේලා වැඩමවනවා, බණ අහනවා. මේ වැඩ ටික තමයි ඉතින් කරන්නේ. අපිට වෙන දෙයක් නැහැ ජීවිතේ. ඒ නිසා ධර්මීය සමග ජීවත් වීම කියන එක ධම්මකාමී භාවය. ජීවිතේ ලැබුණාම ඒක හරි සන්තෝෂයි. ධර්මයෙන් විසඳුම් ලැබෙන හැම තිස්සෙම ධර්මයෙන් හැම දෙයකම විසඳුමක් තියෙනවා. පාළුවට, තනිකමට, කනස්සල්ලට, ශෝකයට, විරහවට හැම දෙයකම ධර්මයේ විසඳුමක් තියෙනවා. ඒ විසඳුම් ලබා ගැනීමෙන් එක ඖෂධයක් වගේ අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු निराකරණය වෙලා සහනය, සංසුන් බව, සංවර බව ඇති වෙලා ජීවිතේ නිවනවා. ඉතින් නිවන තියෙන දන කියන්න හරි ලේසි. ප්‍රශ්නේ තියෙන්නේ අවබෝධ වෙන්නේ නැති එක. දැන් සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියුවාම වෙනවතුනේ එතන නිවන තියෙනවා. ආයි ඉතුරු නැහැ, මුකුත් නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා කියුවාම එතන නිවන තියෙනවා. දකින්නේ නැහැනේ ප්‍රශ්නේ. දැන් අපි අහුවාම දැන් ඔබ නිවන් දැක්කද කියලා නෑ. ඉතින් අපි නිවන් දැක්කේ නෑ, අපිට තේරෙන්නේ නෑ ඒක. දුටු දේ දුටු පමණයි කිව්වහම එතන නිවන තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද? පුදුම ප්‍රශ්නයක් කියන අපි දකින්නේ නෑනේ නේ. හා රජු හරරන් කියලා අර රෙදි කෑල්ල අර පිරිමදින දැන දුහුවිලි, කෙලස් දුහුවිලි, දුරු වේවා. ඒක තමයි අදහස. රජස් කියන්නේ කෙලස්. දුහුවිලි දුරු වේවා කියන අදහසින් මේ රෙදි කෑල්ල පරිමදිනකොට එතර නිවන තියෙනවා. අපි කොහොමත් වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ කෙලස් දුහුවිලි දුරු වේවා කියලා හිතපු තැනම නිවන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දකින්නේ. හරි පුදුමයි නේ. ඒක මහා පුණ්‍ය බලයක්, ශක්තියක් එක්ක සිද්ධ වෙන දෙයක්. ඒක දර්ශන ඥානය කියන්නේ මහා පුදුම දෙයක්. දැන් අපිත් ওই ගමේ ඉඳී අපි දැක්ක පොල් ගෙඩි බිමට වැටෙනව දැක්කා. දියුල් ගෙඩි බිමට වැටෙනව දැක්කා. ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් ඇපල් ගෙඩිත් බිමට වැටෙනව දකින්න. නමුත් එක විද්‍යාඥයෙක් නෙමේ ගුරුත්වාකර්ෂණ බලය ගැන කල්පනා කරන්නේ මේ ඇපල් ගෙඩියක් වැටෙනව දැක්කලා. ඉතින් අපි පොල් ගෙඩි වැටෙනව දැක්ක ඇයි අපිට උනේ? يعني අපි හිතුවේ නෑ. නේ? ඒ කියන්නේ හිතුවේ නැහැ. ආන් ඒ වගේ තමයි මේ ධර්ම කරුණ අවබෝධ වෙන්නේ ධර්ම කරුණ දිහා ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන්. එහෙම නැත්නම් ඒකට කියනවා විදර්ශනා කිරීමෙන් තමයි ඒ ධර්ම කරුණේ තියෙන යථාර්ථයත් එක්ක පරිවර්තනය දහමක් ඇති වෙන්නේ. ඒ නිසා අපි විදර්ශනා කරන්න ඕන. හරි සරලයි. දැන් පින්නතුන්ටත් සමහරලාට එපා වෙලා ඇති ආම්බුරනේ අපි බණ අහනවා 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 හැම බණක්ම අහනකෝ තාම අවබෝධයක් නැහැ. මේක තේරෙන්නේ නැහැ. ඔක තේරෙන විදිහට කියන්න බැරිද? නිකන් අපි දැන් හිස් වචන කතා කරාම අපි සමහරලාට කියන්නේ යාළුවන්ට මේ පින්නතුන්න නැතුව ඇති ඔය බණ කියන්නේ නැතුව ඉන්නෝ කියලා කියන්නේ. තේරෙන්නේ නැති ඒවා කිව්වහම, ප්‍රායෝගික වෙන්නේ නැති ඒවා කිව්වහම මොකද කියන්නේ? ප්‍රායෝගික වෙන්නේ නැති ඒවා කිව්වහම මොකද කියන්නේ? අපි කියන බණ කියන්න එපා කියලා. එහෙම කියන්න හොඳ නැහැ. නමුත් බණවල අර්ථයක් තියෙනවා. ගැඹුරින් අපි ඒක විශ්ලේෂණය කරගෙන සාගර කියන්න ඕන. තමන් පින්නතුන් විදර්ශනා කරන්න කාරණයක් දෙන්නම් බලමුකෝ. දක්ෂද කියලා තරුණ කුමාරයෙන් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහනවා. තරුණ කුමාරයෙක් බණ අහනවා. කාලයක් තිස්සේ 3 මාසයක් 4 මාසයක් විතර මේ එහෙම බණ අහද්දී මොකද වෙන්නේ? මෙයා ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ මම බොහෝ කාලයක් බණ අහනවා. මේ සූත්‍ර එහෙම දිග වැඩි මට මේක හකුලුවා එකට තේරුම් ගන්න බෑ. ඕක තමයි ගොඩක් ප්‍රශ්නේ පින්නතුනේ. මේ බුද්ධ ශාසනයේ හරියට සූත්‍ර ධර්ම අවවාද අනුශාසනා පිළිලා දෙනවා. මේක හකුලුවා තේරුම් ගන්න ශක්තිය නැහැ. හකුලුවා ගන්න තේරුම් ගන්න ශක්තිය තියෙන්න ඕන. දැන් මේක එකට සම්බන්ධ කරලා තේරුම් ගන්නත් බෑ. මට කියන්න බැරිද බුදුරජාණන් වහන්සේ මේ ඔය නිවන 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 කියලා හැමදාම කියවනවා කියවනවා නිර්වාණය කියලා ඔක ඇත්තටම කොහෙද තියෙන්නේ කියලා කෙටියෙන් කියන්න බැරිද? ඔයත්තන්ගෙන් කෙනෙක් අහන්නත් පුළුවන්, වෙන ආගමික කෙනෙක් අහන්නත් පුළුවන් ඔය ප්‍රශ්නේ නේද මහත්තයා? නේ ඔයගොල්ලෝ නිවන නිවන කියන එක ඇත්තට කොහෙද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. අනේ අවස්ථාවේ කුමාරය හොඳින් අහන්න කියලා. හොඳින් අහගන්න. නැත්නම් හොඳින් ඇහුවොත් මේක තේරෙන්නේ නැත්. තේරෙන්නේ නැහැ නේ හොඳින් ඇහුවේ නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් පින්නතුන්ටත් තියෙන හොඳින් අහන්න මේක. මගන්ද බුදුරජාණන් දේශනා කරන්නේ. මෙන්න මේ වචනේ දේශනා කරනවා. හොඳින් අහන්න, හොඳින් අහලා හොඳින් විමර්ශනය කරන්න. එතකොට හරි. කුමාරය ඇත්තයි පින්නතුන්ට නම් පින්වත්නේ, සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. ඔන්න දැන් විදර්ශනාවට අවස්ථාව. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. ඉන්ද්‍රියන් පහෙන් බලන්නේ නැතුව පුළුවන් නම් ඉන්ද්‍රියන් පහෙන් තොරව බලන්න ලේසි. දැන් සොයා යන්න ලේසි වෙන මතක් කරා. ඉන්ද්‍රියන් පහෙන් තොරව බලන්න ලේසි බලන්න. සතර මහා භූතය යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. ඒ ධර්ම කරුණ ගැන යම්කිසි කෙනෙකුට සමාලෝචනයක් ඇති කර ගන්න පුළුවන්. දැන් මේ ඇති කරන්නේ සායන් වහන්සේ මොකද්ද? ඔබේ ප්‍රඥාව. සම්මා දිට්ඨිය ඇති කරන්න හදන්නේ. දැන් මේවා උපකාරක දේවල් නෙමෙයිද? නිවන් මාර්ගට සමාධිය විතරක් නෙමෙයි, සතිය විතරක් නෙමෙයි, ප්‍රඥාවත් ඇති කරගන්න ඕන. එතකොට යම් කිසි මොහොතක මේ සමාධිය, සීලය, ප්‍රඥාවත්, සම්මා දිට්ඨියත් මනාකොට පිහිටන තැන තමයි මේ සියල්ල එකමුතුයෙන් තමයි ධර්ම අවබෝධය වෙන්නේ. නැත්නම් හැමෝම මේ භාවනා කරන්න කියලා ගිහිල්ලා සමාධිය විතරක් වඩ아가න ඉඳලා ආවම සමාධියේ සුවේ රැඳිලා ඉඳලා එනෝ ප්‍රඥාව නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ කොහොමද? විදර්ශනා කිරීමෙන්. විදර්ශනා කරන්න කොහොමද? කරුණු හඳුනා ගැනීමෙන්. ධර්ම කරුණෝල යථාර්ථය හඳුනා ගැනීමෙන්. ධම්මානුපස්සනා විපස්සනා වඩන්න ඕන. කමක් නැහැ ඔහොම ඔළුව හදාගෙන ගිහිල්ලා එහෙ මෙහෙ හැප්පිලා කොහොම හරි ජය ගන්නෝ ධර්ම මාර්ගයේ ඉන්න අය. කවදක හරි ධර්ම මාර්ගයේ ඉන්න අය ජය ගන්නවා. දැන් මේ තරුණ කුමාරයෙකුට කියපු කතාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මම පින්නතුන් මතක් කරේ. දැන් පින්නතුන් ඒකට උත්තරයක් ලබා දෙනවා නම් ගැඹුරු උත්තරයක්. සරල උත්තරයක් නෑ, හරි ගැඹුරු උත්තරයක් ලබා දෙනවා නම් මොකද්ද අපිට දෙන්න පුළුවන් උත්තරය? මොකද්ද බුදුරජාණන් වහන්සේ මතක් කරේ? කුමාරේ, යම් තැනක සතර මහා ධාතුන් නොපිහිටයිද එහි නිවන ඇත. දැන් පින්නතුන් තමයි උත්තරේ දෙන්න ඕන. බලන්න භාවනා කරන අයනේ ඉන්නේ. ඉතින් ලොකු ලොකු සාමින් වහන්සේලා ගෙන්නගෙන බණ අහනෝ, අභිධර්මය අහනෝ, භාවනා පන්ති වලට යනවා. දැන් නිකන් දෙන්න බෑ, බලන් ඉන්න බෑ. දැන් උත්තර දෙන්න ඕන. හැකි පමණින් උත්තර දෙන්න. වරදින්න පුළුවන් ගතිය 99.9%ක්ම තියෙනවා. අපි අනිත් පිළිතුර බලන් දෙන්න අදහස. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. ඔබතුමාගේ අදහස මොකක්ද? සතර මහා ධාතු එතුම කියනවා සතර මහා ධාතුව හඳුනගන්නේ විඥානය තුලින්. හදන ක ප්‍රතිබිම්බය. ඔව්. ඊට පස්සේ අනිත් ටික මයික් එකට කියන්න.
ඒක ඇත්ත සත්‍යයක් දැක්කම ඒ විඥානේ මායාව දැක්කම ඒක බොරුවක් කියලා දකිනවා. ඊට පස්සේ එතන කිසි දෙයක් නැහැ කියලා අවබෝධ කරනවා.
බලන්න දැන් කවුරු හරි නිවන කියලා අහුවොත් එහෙම වෙන ආගමික කෙනෙක් හරි ඔබට බෞද්ධ කෙනෙක්ගෙන් දෙන්න පුළුවන් හොඳ උත්තරයක්. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයි දෙහි නිවන ඇත. අපි අන්න ඒක තමයි හොයන්නේ. සරලයි. හොඳයි, සතර මහා ධාතු නොපිහිටි තැන විශ්වයේ කොහෙද තියෙන්නේ? කියන්නේ හතරෙන් එකක්වත් හෝ හතරම හෝ පිහිටන්න බෑ. හතරම නැති වෙන්න ඕන. හතරම නැති තරක් වෙන්න ඕන. එකක්වත් පිහිටන්න බෑ. හරිම සරලයි. හරිම ගැඹුරුයි. දැන් මෙතෙක් කාලයක් බණ කියනෝ අපි අහන් ඉන්නවා. එහෙමනේ කරේ දැන් බිනතුම් බණ කියන්න ඕන මං අහන් ඉන්නවා. ඒක තමයි ප්‍රඥා වර්ධනයේ නෙවිත අදහස් ප්‍රකාශ කරන විට මොලේ අවදි වෙන මේ මොලේ පාවිච්චි වෙලා හොඳ ක්‍රියාත්මක වෙලා මේ ලෝකෝත්තර ප්‍රඥාව කියන එක දැන් පින්නතුන්ගේ ලෞකික ප්‍රඥා ධර්ම අවශ්‍ය කරන ඒවා එකතු කරන්න කරානේ. ඉන්ද්‍රිය විශේෂයෙන් ශාස්ත්‍රීය දැනුම් නේද? උපාධි ඒ ඉංජිනේරු උපාධි ඔය දේවල් ඉගෙනගෙන ඉගෙනගෙන දැන් රස්සාව එක එක කරන ඔය ගත්ත දැනුමින් ව්‍යාපාරයක් රස්සාවක් කරනවා. දැන් නමුත් අපි ලෝකෝත්තර ධර්මයේ කියන එකතු කළේ නැහැ ලෝකෝත්තර ප්‍රඥා. ලෝකෝත්තර ප්‍රඥාව එකතු කළේ නැහැ. දැන් අපි ඒකත් එකතු කරගන්න ඕන කරන ධර්මය ගැන හිතෙන්. දැන් ධර්මය ගැන ගොඩාක් අය මේ කම්මැලිකම දකින්නේ ධර්මය ගැන හොයන්න ගියාම මේ අපිට ඇටැක් කරන්නේ අපි කරන දේවල් වලට කියලා. අපි කරන ජොබ් එකට, අපේ දරුකම පවුලට, ඈ මගේ විනෝදාංශයට, මගේ ලයික් එකට, චොයිස් එකට, කනබුන දෙයකට තමයි මේ ධර්මයෙන් ඇටැක් කරන්න කියලා හිතා කට්ටි හකමැති බනාන්න. නෑ. ඒ දේවල් ටික ඒක සම්මුතියක්. ඒක කරගෙන යන්නේ ඒක සම්මුති. ඒ යහපත් විදියට කරගෙන යන්න නැත්තම් පොලිසියෙන් අල්ලයි අය. ඒක සම්මුති වෙනක්. ඒකේ විසදයක්. ඒක නීතියට අනුගතව, රටයට අනුගතව ඒක කරන්න සිද්ධ වෙනවා. මේක වෙනම ඥානයක් වෙන්න තුනේ. මේක වෙනම ඥානයක්. වෙනම ගුණයක්. බලන්න තේරෙ ලෝකෝත්තර ප්‍රඥා. බලන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට මතක් කර වචනේ තමයි ලෝකෝත්තර ධර්මය. දැන් ලෝකෝත්තර කොහෙද තියෙන්නේ? ලෝකෝත්තර කියන වචනේ තේරුම ලෝකයෙන් එතර කියන එක. ලෝකයෙන් එතර කියන්නේ කොහේද, කොතනද? දැන් උත්තර දෙන්න මට නෙමෙයි. ඉතින් අපි මේක උරගා බලන්න බෑ නේද? නැත්නම් ඉතින් වැඩක් නැහැ නේ. මට නෙමෙයි උත්තරේ, ඔබටම තමයි ඒක වැදගත්කම තියෙන. මම දන්නවනේ ඒක. දැන් පින්නතුන්ටත් ඒක හරිනම් හරි කරගන්න, තව පොඩ්ඩක් විග්‍රහ කරගන්නත් ඕන අවස්ථාව තියෙන. සල්ලි දීලා නේ, ගුවන් ටිකක්වත් දීලා, නහන දීලා, accommodation දීලා, හවුරු ගෙන්න ගත්ත එක මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕන. හොඳයි, ලෝකෝත්තර කියන්නේ මොකක්ද?
අසරේ සානස මට තේරෙන විදිහට ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකය කියන්නේ අපි පංචේන්ද්‍රයෙන් දකින දේ. පංචේන්ද්‍රයෙන් එහා ගිය, එහා දකින ඒ හත්තරේන්ද්‍රය. එහෙනම් ඒ තමයි ලෝකෝත්තර කියලා අදහස් කරන්නේ.
ලෝකය කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ නැත්තම් බඹයක් වමන ශරීරය තුල පිහිටි සියල්ල. මන සදායතන ඇතුළු බඹයක් වමන ශරීරයේ ඕනම කෙනෙක් චෙක් කරලා බලන්න ඕන. මේ අත දිගෑරන මේ බඹේ බැලුවාම මේකල අනිත් පැත්ත ගැන උස බැලුවාම උසයි බඹේ එකයි. තම තමන්ගේ අතින් මේ බමයක් පවන ශරීරයේ සියල්ලට කියන ලෝකය කියලා. එකකින් එහාට කියන ලෝකෝත්තර කියලා. එතනින් එහා කියන්නේ මොකක්ද? ඇස නිසා හටගත්ත ප්‍රශ්න නැති. කන නිසා හටගත්ත ප්‍රශ්න නැති. නාසය නිසා හටගත්ත ප්‍රශ්න නැති. දිව නිසා හටගත්ත ප්‍රශ්න නැති. ශරීරය නිසා හටගත්ත ප්‍රශ්න නැති. මන නිසා හටගත්ත ප්‍රශ්න නැති තැන. සුන්දරයි, ලස්සනයි. ඔබට ප්‍රශ්න තියෙනකෝ මොනවද? ඇහැ නිසා හටගත්ත ප්‍රශ්න, කන නිසා හටගත්ත ප්‍රශ්න, නාසය, දිව, ශරීරය, මන නිසා හටගත්ත ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ලෝකෝත්තර වුණා නම් මොනම ප්‍රශ්නයක්වත් නෑ. මොන හරි එකතු කරන්න තියෙනවා. දැන් බලන්න ලෝකෝත්තර වුණාම කොච්චර හොඳද. අපි සමහරලාට මේ කබරි මනුස්සයන්ට කියන්න පුරුදු වෙලා ඉන්න සමහර අය අපි නෙමෙයි, හරි ලෝකෝත්තරය කියලා. ඇයි එහෙම වචනයක් ඒගොල්ලන්ට කියන්නේ මේ දුන්නේ? අපිට ටිකක් දිනන්න අමාරු මනුස්සයෙකුට කියන්න පුරුදු වුණා ලෝකෝත්තරය කියලා. ඇත්තම කතාව තමයි ලෝකෝත්තර අයත් එක්ක කතා කරලා නම් දිනන්න බෑ. මොකද මේ උගත්කම ඉක්මවා ගියපු දර්ශනයකට, විශ්වයේ දර්ශනයකට එයා එකතු වෙලා ඉන්නේ. මොන දන්නේ නැති ඕන ප්‍රශ්නයක් අහුවම මොකක් හරි එකක් උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ විශ්වයෙන් දකින්න එක. බුදුරජාණන් වහන්සේ කියලා තිරසන බුදුරජාණන් වහන්සේ උච්චර ධර්ම දේශනා කරන්නේ වේලාසරින් පාඩම් කරගන්නවද, ලියනවද, නෝට්බුක් එකක් හදාගන්නවද කියලා. කලින් ලියාගෙන තියාගන්නවද කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. එම කරන්නේ. මොකද ඒකට හේතුව මුළු මහත් විශ්වයම අවබෝධ කරලා තියෙන නිසා ආයි මතක තියාගන්න ඕනම නැහැ. දැන් පින්නතුන්ට ලෝකයේ ඇතුළට වෙලාම ලෝකයේ ඇතුළේ රිංගගෙන ජීවත් වෙන්න කැමතිද? ලෝකෙන් එළියට ගිහිල්ලා ලෝකේ එළිය දකින්න කැමතිද? මේ බඹයක් පමණ ශරීරයේ නැමැති ලිඳේ ලිම් මැඩියා වගේ ඉන්නව නේද? බමයක් පමණ ශරීරයේ ලිම් මැඩියා වගේ ඉන්නවා. ඇයි එහෙම කියන්නේ? ඒ ලිඳේ ඉන්න ලිම් මැඩියා අපි හිතනවා දන්නේ ඒ ලිඳ සීමාව විතරයි කියලා. උඩ ඉතින් එහාට පයින්න බෑනේ. දැන් මේ ශරීරය ඇතුලේ සැඟවිච්ච ලිම් මැඩියක් දන්නේ මොකද? ඉන්ද්‍රියන් පහේ ගෝචර වූ දේවල් විතරයි. ලිඳ ඇතුළට වැටෙන දේවල් අනුභව කරමින් ඉන්නා වගේ මැඩියා, ලිම් මැඩියා, මේ ඉන්ද්‍රියන් ඇතුළේ ඉන්න මැඩියත් කරන්නේ මොකන්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් වැටෙන දේවල් ටික, කවුළු පහෙන් වැටෙන දේවල් අනුභව කර කර ඉන්නවා. කවුද? මැඩියා. කවුද ලිම් මැඩියා? නිඳ ඇතුළේ ඉන්න ලිම් මැඩියා තමයි. ඉන්ද්‍රියන් හය ඇතුළේ මේ වාසය කරන අය. ඉතින් ඒ නිඳ ඇතුළේ ලිම් මැඩියෙක්. ඉන්ද්‍රිය ඥානය විතරයි යාද තියෙන. ඉන්ද්‍රිය භක්ෂණය කරමින් පාසය කරනවා. ඉතින් අපි හිතන මහා ලොකු දෙයක් කරයි කියලා ජීවිතේ බලනකොට කරපු දෙයක් නෑ. හිතන් හිටිය විතරයි. ඉතින් අපේ ප්‍රශ්න අපිට හරි ලොකු වෙන්න පුළුවන්. අපේ ලෝකයේ සීමාව තුළ අතරමං වුණාම ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඌට තේරෙන්න පුළුවන්. ඒ මනක් කල්පිතේ. දැන් මෙතන ඉන්න පිරිස කොච්චර ප්‍රමාණයක්ද? ඒ ප්‍රමාණයටම පින්නතුනේ ලෝක. 100ක් ඉන්නවනම් ලෝක 100යි. කෝටියක් ඉන්නවනම් ලෝක කෝටියයි. කෝටි 7800ක් ඉන්නවනම් ලෝක කෝටි 7800ක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ මෙන්න මෙහෙම මිනිස්සයට සිද්ධි ධාමයක් තියෙනවා. මෙන්න මේ මෙතනින් එහාට පොඩ්ඩක් හිතන්න යන්න. එවිට මේ ලෝකයේ තුලම ලිම්මැඩියා වගේ ඉන්නේ නැතුව ලෝකෙන් එහාට ගිහිල්ලා ලෝකේ තියෙන විශ්ය දැනුම බලන්න පුළුවන්. දැන් ලංකාව ඇතුළේ මේ ඉන්න අය ඉන්න පිටරටකට ගිහිල්ලම නැහැ. ඒගොල්ලෝ ඉතින් ලංකාවේ තියෙන හැම දෙයක්ම ඒගොල්ලෝ හිතන්නේ මේ ලෝකෙ මෙහෙම තමයි කියලා. එතනින් එහාට ගියාට පස්සේ එයා දකිනවා ලංකාවට වඩා වෙනස් රටවල් තියෙනවා. වෙනස් වෙනස් ලස්සන තියෙන, දේශගුණ තියෙන ලස්සන රටවල් තියෙනවා. ඒ ලංකාවේ පිටට ගිහිල්ලා තමයි ඒක තේරුම් ගත්තේ. ඊළඟට අපි ලෝක බෝලේ වටේ ගියත් ඊට පස්සේ අපි මේ ලෝකේ හැටි විතරයි තාම දන්නේ. ආයි වෙන ග්‍රහ ලෝකයක තියෙන හැටි දන්නේ නැහැ. ආන් මේ වගේ තමයි විනුතුනේ මේ ඉන්ද්‍රියන් ඇතුළේ ලෝකයේ අතරමං වුණාම එයා හිතනවා මෙච්චර තමයි ඉතින් මිනිස්සෙක් කියලා. ඉපදුනා තරහ ගන්නවා, කේන්ති ගන්නවා, ලෝභ ගන්නවා, කෙලෙස් හට ගන්නවා, ප්‍රශ්න හට ගන්නවා, කලකිරීම හට ගන්නවා, විසඳුම් හට ගන්නවා, කනවබුනෝ වයසට යනවා. ඔහොම කියලා කොයි වෙලාවක හරි එත්ත පෝච්චි වෙලා යයි කියලා බලන් ඉන්නවා. එච්චරයි. නමුත් ඊට වැඩි දෙයක් වෙන්න තුනේ. ඊට වැඩි දෙයක් අපිට උදා කර ගන්න පුළුවන් ඥාන දර්ශනයක් ඇති කර ගන්න පුළුවන් වෙන්න තුනේ. ඒක ඇති කරගෙන තමයි වෙන්න තුනේ මේ දේශනා කරන්නේ. දැන් මම එහෙම කරන්නේ මම එහෙම ඔය වෙන්න තුනේ ඉස්සරහා උසස් වෙන්න කියන නෙමෙයි ඔය වෙන්න තුනට ශක්තියක් වෙන. ඒ කියන්නේ හරි හාමුදුරංගව ෆලෝ කරන්න පුළුවන් හාමුදුරුව අපිට මේ සහතිකයක් දෙනවා. මම පාර දන්නවා කියලා. දැන් අපි යන්න ගමනක් යනවා. දන්නවද පාර? ඕ රයිට් රයිට්. මම දන්නවා පාරේ අයියා. කිව්වහම අපිට ෆුල් ෂුවර්. ආ එනවා. ඔයා පාර කියන්නේ අපි ගියා. අන්න ඒ වගේ තමයි. හම්දුරු කියනවා මම පාර දන්නවා. යන්. තේරුණානේ? හම්දුරු පාර දන්නවා. ලෝකෙන් එළියට පයින්න පාර දන්නවා. ලෝකෙ එළියේ ස්වභාවය ෆයිනන්ස් දන්න, ලෝකෝත්තර ස්වභාවය දන්න, කාලේ ඉක්ම වූ ස්වභාවය දන්න. යන්න තියෙන, ලැස්ති වෙන්න තියෙන. එහි ගියාම හරි ෂෝ. ජීවිත කිසිම දෙයක් අඩාල වෙන්නේ නැහැ වෙනද. ජීවිතය තියෙනවට වැඩිය සාර්ථක වෙනවා. ඒතර ෆයිනන්ස්ේ සාර්ථකද කියලා පොඩ්ඩක් ඉතින් බලන්න ඕන. එක පස්සේ බලන්න ඕනේ. මොකද අපි කෙනෙක් ෆලෝ කරන්න කලින් එයා ප්‍රායෝගිකව කොතනද ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. පස්සෙම ගිහිල්ලා. මොකද එයා අනුගමනය කිරීමෙන් අපිටත් ඔහු වගේ කෙනෙක් බවට පරිවර්තනය වෙන්න තමයි සිද්ධ වෙන්නේ කියලා අපි දැනගන්න නිසා අපි හමා යන්න කලින් එයාගේ උපදෙස් පිළිපදින්න කලින් එයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක හොඳයි. ඉන්ද්‍රියම් භක්ෂණය කළා ඉවර වෙලා ඉවර වෙලා තමයි තේරෙන්න ඕන මේක ඇතුලේ තවදුරටත් රැඳීමෙන් ප්‍රතිඵලයක් නැහැ මේක දුකයි කියලා. මුදයනාසේ හොඳ ජාතක කතාවක දේශනා කරනවා මේ දේවදත්තගේ මෝරැලයි බෝධිසත්වයන්ගේ මෝරැලයි කියන මේ හිටියා. එකකට නායකත්වයේ දක්වන්නේ දේවදත්ත, අනිත් එකේ නායකත්වයේ දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ සුබෝධිසත්වය කියලා මේ කතා ප්‍රවෘත්ති වලින් කියලා දෙන්නේ අපේ ජීවිතයට යම් කිසි පණිවිඩයක්. ඉතින් මේ බෝධිසත්වයාගේ මෝරණ ආව ලස්සනට දළු දාලා තියෙන කුඹුරු යායකට. ඉතින් රසවත් මේ ලා දළු දෙන ගොයන් හරි කිරි රහයි. හොඳට කෑවා. කාල බඩ පිරෙන කාලා වතුරක් බීලා බෝධිසත්වයව දැන් අපි මෙතනම මේක නිදා ගන්න යන්න හොඳ නැහැ මෙතනම කාලා අපි මේ ඉක්මනින් කැලේට මාරු වෙමු කිව්වා. ඉතින් කැලේට මාරු වෙලා ගොවිය ආනකොට මෝරැල්ල නැහැ. ඒ මෝරැල්ල බේරුණා. දේවදත්තගේ මෝරැල්ල අසර කිරි ගොයෙම තියෙනවා කෑවා. කාල වතුරක් දෙව්වා. හොඳටම බඩ පිරෙන්න කෑවා. කාලෙකෝ දැන් නම් අඩියක්වත් තෙල්ලෙන්න බෑ අපි මෙතන ඉඳාගමු. ඒගොල්ලෝ නිදාගත්ත හොඳට නිදාගෙනකොට කෙලිම ගොවිය ආවා අල්ලගත්ත ඔක්කොම මොරලා අල්ලගෙන මරණයට පත් කළා. ලෞකික ජීවිතයේ ගොඩක් අය මෙන්න මේ පරමාර්ථ විසඳුම ලබා ගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? අර දේවදත්තගේ මොරලා වගේ හොඳට ගෑවා, බඩ පිරෙන්න ගෑවා, මරණ ඔය බන කියනවා හරියන්නේ නැහැ මට ඇලර්ජි, තව ටිකක් ඕනනම් අඩියකුත් ගියම නිදාගත්තා. නිදාගෙන වයසට ගියා කෙලින් මාරයා ගෙනිච්චා. උන් හිරි දැන්නේ මාරයා හනෝ දැන් මනුස්ස ලෝකෙට ගිහිල්ලා මොනවද කරේ? අනේ මාරේ මුකුත්ම කරගන්න බැරි වුණා, හැරෙනකොට කාලේ ගියා. ඒ බණ ටිකක් අහන්න මේ බැරි වුණා, ටිකක් දහමක් කරන්න ටිකක් දානමාන දෙන්න බැරි වුණා. අනේ ඒක තමයි දෙන්න හිතනකොටමනේ මේ අරන් ආවේ තමයි උනේ එදී කියලා ඉතින් ප්‍රශ්න කරද්දී උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඥානවන්ත පිරිස, බෝධිසත්වයන්ගේ පිරිස මොකද කරන්නේ? මේ අපි අනුභව කරමින් මේ ලෝකයේ තුල මේ තියෙන ආහාර පාන නාතම් පහසුකම් මනුෂ්‍යාත්ම භාවය පරිහරණය කරමින් මෙයා තමගේ විමුක්තියත් මේ තුලම කාල බීලා ගැලිලා ඉන්නේ නැතුව තමගේ විමුක්තියත් මොකද්ද කියලා, ජීවිතේ මොකද්ද කියලා අවබෝධ කරගන්න හොඳම අවස්ථාව මේ මනුෂ්‍යාත්මේ. මනුෂ්‍යාත්මේ දීලා තියෙන එකට අනිසත්තුන්ට වඩා වෙනස්ව හිතන්න. අනිසත්තුත් කනවා බොනවා, ලස්සනට බුරුබුරා ඔය කණ්ණාඩි දාගෙන යන බල්ලෝ ඉන්නේ වාහනවල. ඉතින් හුනුත් හරි සමීපයෙන් ඉන්නවා. ඉතින් එහෙම නෙමෙයි, ඊට වැඩි වෙනස් විදියකට ප්‍රඥාව දිනු කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා කල්පනා කළා. මෙයා මොකද කරන්නේ? මෙන්න තේරුම් ගන්නවා ජීවිතේ කොහොමද මෙතනින් එළියට යන්නේ කියලා. ලෝකෙ තියෙන ලෝකෝත්තර ධර්මයක් තියෙනවා. අනෙක් තමයි අපිපත් වෙන්න ඕන. නිරෝධ ධර්මයක් තියෙනවා, ලෝකෝත්තර ධර්මයක් තියෙනවා, අවේදිත ධර්මයක් තියෙනවා, අකාලික ධර්මයක් තියෙනවා, නිර්වාණ ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ බැඳීම් නැති ධහමක් ලෝකෙ තියෙනවා. ආන්න එතන ස්පර්ශ කරාම ජීවිතේ පුතුම විදිහේ ප්‍රභාස්වර බවක්, ලස්සනක්, මනහර බවක් තියෙනවා. මනහර බවක් තියෙනවා. අන්න ඒක අවබෝධ කරගන්න ওই මහත්තුරු බෞද්ධයෙක් වුණා නැත්නම් ශ්‍රී ලාංකිකයෙක් වේවා, මේකේ ආගමක් නැහැ. අපි තරුණ හැටියට ආගමක් කියුවේ නැහැ. ආගම් කියලා අර මේ විශ්වාස කරන්නේ කියන ඒවා මම මොකද මේ තියෙන විශ්වාසයන් ටිකත් මට කරදර, තවෙ විශ්වාස කරන්නේ කියලා පැත්තකට වීසි කරලා දාලා මේ ජීවිත අවබෝධය කරගන්න උත්සාහ කරනවා. ඔය ආගම් කාරයෝ කියන්නේ මේක විශ්වාස කරනවලු. යන් යදින්නලු, ඉල්ලන්නලු, මේ නොපෙනෙන දේවල් ඇඩ්‍රස් දන්නේ නැති අය විශ්වාස කරන් ඉඳලා කොයිහෙද කවුද දන්නේ? මේ විශ්වාස කරන් ඉන්න අවශ්‍ය නැහැ. මේ විද්‍යාඥයෙක් වගේ බලන්න පිළිතුරු. මේ විදර්ශනා ධූරයේ යෙදෙනගෙන විද්‍යාඥයෙක් වගේ. යාට මේ එක එක දේවල් විශ්වාස කරගෙන කල්පනා කරගෙන හිතාගෙන ඉන්න වෙලාවක් නැහැ. දැන් විද්‍යාඥයෝ කල්පනා කර කර හිතාගෙන විශ්වාස කරගෙන හිටියේ නම් තාමත් ලෝක බෝලේ රවුම් කියලා දන්නේ නැහැ. විද්‍යාඥය විශ්වාස කරන්න ගියේ නැහැ. මිනිහා පරීක්ෂණය කරා. ඒක නේද උනේ? ලෝක වෙනස් වුණේ එහෙමයි. ශ්‍රද්ධාව එක ප්‍රඥාව. ප්‍රඥාව තමයි විද්‍යාඥය. ශ්‍රද්ධාව තමයි දෙකක් තියෙනවා. එකක් තමයි අමෝලිකා ශ්‍රද්ධාව, පිළිගැනීම නිකාම්ම හේතු නොදැන පිළිගැනීම, විශ්වාසය කිරීම අමෝලිකා ශ්‍රද්ධාව. ඊට පස්සේ ආකාරවතී ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ කටයුතු විතරයි ඒක සිද්ධ වෙන්නේ, ඒක විශ්වාසයක් නෙමෙයි. ඒ විශ්වාසය මතනම් කරගත්ත ශ්‍රද්ධාව නෙමෙයි ආකාරවතී ශ්‍රද්ධා. ආකාරවතී කියන්නේ මේකේ ආකාරය මේකයි මේකයි කියලා සාන්දිටික වෙලා ප්‍රත්‍යක්ෂ වුණා. ඒ නිසා අමූලිකා ශ්‍රද්ධා තමයි දැක්කේ නැති දේවල්, දන්නේ නැති දේවල් විශ්වාස කරන එක අමූලිකා ශ්‍රද්ධා. දැන ප්‍රත්‍යක්ෂ කටයුතු කරන එකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව. එතකොට අපි ආකාරවතී සද්ධාවකින් යුක්තව අර කටයුතු කරන්න ඕන. ආකාරවතී සද්ධාවකින් සද්ධාවක් ඇති වෙන්නේ විදර්ශනාව අවශ්‍ය කරනවා. දැන් දිව තියෙනවා ආහාරවල රස බලන්න. නාසය ඇදලා තියෙනවා ඒවයි තියෙන සුවඳ බලන්න. ආහාරවල මල්වල වයිකුත් දේවල් වල තියෙන සුවඳ බලන්න. කන තියෙනවා ශබ්දවල තියෙන මිහිර තාල ස්වර අහන්න පුළුවන්කම තියෙනවා. ඇහැ තියෙනවා වර්ණ අඳුර ගන්න. ඉතින් වර්ණ අඳුර ගන්න කියලා ඇහැ තිබ්බට අපි හිතාගෙන ඉන්න අපිට ඔක්කොම පේනවා කියලා අපිට පේන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. එක්තරා වර්ණ සීමාවක් විතරයි අපිට පේන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ශරීරයේ තියෙනවා සීතල උෂ්ණ රළු සිනිඳු ස්වභාවයන් අපිට යම් කාය සංවේදීදා ධර්මතා අඳුරගන්නට පුළුවන්කම තියෙනවා. නිවන අඳුරගන්නේ මොන ඉන්ද්‍රියෙන්ද? ඔන්න දැන් හොඳ උත්තරයක් හොයා ගන්න ඕන කට්ටිය. නිවන අපි අඳුනගන්නේ මොන ඉන්ද්‍රියෙන්ද? හරියට අර මාර්කලෙන්ද පදිනා වගේ මම ඇවිල්ලා බයිසිකලේ පැදලා ඕගොල්ලන්ට බලාගෙන ඉන්න කියලා ගියාම හරියන්නේ නැහැ. දැන් මේ ඇතුළව බයිසිකලේ පදවන්න පුරුදු කරන්න ඕනේ. පීනන්නේ මෙහෙමයි කියලා මම පීනලා පෙන්නලා ගියාට වැඩක් නැහැ. ඔයත්තන්ට පීනුන් පුරුදු කරන්න ඕනේ. දැලේට දාලා හෙමින් හෙමින් හරි පීනුන්න පුරුදු කරන්න. ඊට පස්සේ ආම්ද්‍රෝ මෙයාට එන්න ඕනේ. ඔයත්තන්ට බර ටික කියාගෙන ධර්ම සාකච්ඡා කරගෙන ඒක තමයි වෙන්න ඕනේ. මේ ඕස්ට්‍රේලියාවේ ආර්ය දර්ශනය දැක්ක සයින්නාත් කියන කීටෝ ඒ හැමදෙත් ලකාවට යනවා. ඒක හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. මේ කීප නමක් වැඩි ඉන්න ඕනේ නේ. නිසා ඉක්මනින් මේක දැකලා ජොබ් එකෙන් ඇවිල්ලා බණ කියන්න පටන් ගන්න. දැන් මොකක්ද උත්තරේ? සරල උත්තරයක් ඔබට තියෙනවා ගැඹුරු නෑ.
මම අහලා තියෙන්නේ නම් ස්වාමීන් වහන්සේ සත්වෙනි ඉන්ද්‍රිය කියලා. මට ඒ සත්වෙනි ඉන්ද්‍රිය කියන එක මට හිතෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියලා මේ ඉන්ද්‍රියන්ගෙන් ඔබේ ඒකෙන් අභවන්ත දේශනා කළා වගේ ඒ ඉන්ද්‍රියන්ගෙන් ගන්න නැති තැන එතන නිවන තියෙනවා කියලා.
නිවන දකින්නේ මොන ඉන්ද්‍රියෙන්ද කියන ප්‍රශ්නය. ඒක
ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රිය
ගෝචර නැහැ. ඒක හරි ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඔන්න බලන්න පින්නතුනේ අපිට තිබෙන අභියෝගය. නිවන් දකින්නේ ඉන්ද්‍රියක් හැදිලා නැහැ. තේරුණානේ? නිවන් දකින්න ඉන්ද්‍රියක් හැදෙලා නැහැ. ඒකයි දේසු සමිදානන් කියන්නේ ස්වර්ගයේ තියෙන තැනක් හිම දිගු අත දිගු කර පෙන්වන්න බෑ. ඒක ඔබේ හෘදය තුළින් ඔබ දැකිය යුතුයි. දේසු සංස්වේ නිවන ගැනම කියලා තියෙන ලස්සනට. ස්වර්ගය කියලා එතන වචනේ පාවිච්චි කරා ඉච්චරයි. අනිත් අයත් ඒකම තමයි නිකම් මේ ගහ කොටා මරා ගන්න නිකම් භාෂාවට. කේක වෙනස් භාෂා වචන සංස්කෘතියින් වල කොට නැගුණා එච්චර. ඉන්ද්‍රියක් නැති ධර්මයක් කොහොමද දකින්නේ අපි? දකින්නේ ඉන්ද්‍රියක් නැහැ. දැන් කන ඉන්ද්‍රිය ඇහෙන්නේ නැතුව ගියොත් ඉතින් එයාට ඇහැ ඉන්ද්‍රියෙන් තේරෙන නිසා ඇහෙන් අපි ගොළු භාෂාවෙන් මෙහෙම කියලා කොමාරි එක කියලා ඔළුවට යවා ගන්නවා. ඇස පේන්නේ නැතු කෙනෙක් ගියොත් එහෙම එයාට කරට කරලා කියලා එයාට කොහොම හරි සංඥාව ඇතුල් කර ගන්නවා අපි. කන ඇහැ දෙකම පේන්නේ නැත්තම් ස්පර්ශ කරලා එයාගේ අතේ ලියලා මේක කරලා ස්පර්ශයෙන් කොහොම හරි සංඥාව ඇතුළට යොමු කර ගන්නවා. දැන් කොහොමද මේ නිවන අපිට ඇතුල් කරගන්නේ මොන ඉන්ද්‍රියෙන්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියන කාරණේ හරි වැදගත් කාරණයක්. මේ ප්‍රඥාවෙන් තමයි පින්නතුනේ මේ දේශන ධර්මයේ අරුත් රස වෙඳින්න තියෙන්නේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ කරණට ශබ්ද රසයේ දැනුනට, ශබ්ද ගුණයේ දැනුනට ඒ සියල්ලම සම්පින්නණය කරලා ඒකේ තියෙන යථාර්ථවාදීත්වය සොයාගෙන යන්න තියෙන බලය තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ඒ කාරණයක තියෙන ගුණාංගයේ ಗುಣ ස්වභාවය යාට යම් ඉංගියක් වගේ තේරෙන ස්වභාවයක් හට ගන්නවා. මේකෙන් මෙන්න මේක තමයි මේ කියවෙන්නේ කියලා ප්‍රඥාවට ගෝචර වෙනවා. අන්න ඒකෙන් පිනතුනේ පුළුවන් තරම් අපි වැඩෙන්න ඕන ඉස්සරහට. නේද? පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ, ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාවෙන් වැඩෙන්න ඕන, ඉස්සරහටම වැඩෙන්න ඕන. ප්‍රඥාවෙන් දියුණු වෙලා යන කෙනෙක් තමයි අවසානයේ ප්‍රඥාවේ ප්‍රයෝජනයත් අරගෙන ප්‍රඥාව කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන ප්‍රඥාවත් අතහැරලා යන ගමනක් තියෙනවා. ඒකවල පඤ්ඤා නිරෝධය ලැබෙනවා. ප්‍රඥාව නැත්තම් වැඩෙන්නේ නැහැ. මොකද මෙයා කරුණ ඔළුවට ගන්නෑ, කරුණ ගලපන්නේ, කරුණවල තියෙන රස විඳින්නේ. ප්‍රඥාව නැත්තම් කරුණ අවබෝධ වෙන්නේ නැති නිසා. මේ සායනාංශ කියන ධර්ම කරුණවල ගැඹුරක් ඔබ යම් ස්පර්ශ කරනවා නම් ඒ ස්පර්ශ කරන්නේ කොමකින්ද? ප්‍රඥාවෙන්. ඉතින් විශේෂයෙන් මේ ධර්ම දේශනා තුළින් ඇති වෙන ඥාන බලයක් තුළින් තමයි මේ ධර්මය දකින්නේ. ඒකට කියන අධිඥාන. ප්‍රඥාව වලින් කිව්වොත් නිකාම ප්‍රඥාව නෙමෙයි, අපේ මාත ලෝකෝත්තර ප්‍රඥා. ලෞකික ප්‍රඥාවකුත් තියෙන, ලෝකෝත්තර ප්‍රඥාවකුත් තියෙන. මෙතන ලෝකෝත්තර ප්‍රඥාවෙන් තමයි ඔන්න නිවන දකින්නේ. ලෞකික ප්‍රඥාවෙන් මේ කරුණු කරුණු හඳුනාගෙන යන ස්වභාවය තියෙනවා. අදි චිත්ත අදි ඥාන. අදි කියන වචනයක් පාවිච්චි කළා. ඇයි අදි කියන වචනයක් පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් කරන්න බෑ. සිතින් කරන්න බෑ. සාමාන්‍ය ඥාණයෙන් මේක කරන්න බෑ. ඒ නිසා අදි කියන වචනයක් පාවිච්චි කරනවා. අදි ප්‍රඥාවක් අවශ්‍යයි, අදි චිත්තයක් අවශ්‍යයි, අදි ඥානයක්, විශේෂ ඥානයක් අවශ්‍යයි. මෙන්න මේක හරි අසිරිමත් දෙයක් වෙනස. ලෝතුරා බුදු කෙනෙක්ගේ වටිනකම දැනෙන්න පටන් ගන්නෙ ධර්මයේ ගැඹුරට යන තරමට. මොන තරම් ශ්‍රේෂ්ඨද කියන එක. ඒ බුදුහාමුදුරුව ලොවට හෙළි කළාට පස්සේ තමයි අනිත් ශාස්ත්‍රවරු පවා, අනිත් සියලුම දෙනා පවා මේක එළි කරගත්තේ. බුදුහාමුදුරන්ගේ වචනේ. එහෙම නැතුව මේ තනියෙන් කරගත්ත කෙනෙක් නැහැ. මේ ලෝකෙට එක මිනිස්සෙක් තමයි මේක මුලින්ම අවදි කරගත්තේ. බුදුහාමුදුරු අපේ ජාතියේ සිංහලත් නෙමෙයි, අපේ රටෙත් නෙමෙයි, ඉන්දියාවේ නේද? නේපාල ජාතික ලක්ෂණ වලට අයිති සූර්යවංශි කියලා. ඉතින් ඒක නිසා අපි මේ කොයිබ වුණත් මේ මානව සමාජයේ යම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච කෙනෙක් වුණොත් එයා ආගමික ભેදයකින් තොරව අපි වැළඳ ගන්නවානේ. රටේ ભેදයකින් තොරව වැළඳ ගන්නවා. විද්‍යාඥයෙක් සොයාගැනීමක් කරාම අපිට ආගමක් නැහැ. ඖෂධයක් සොයාගත්තාම ඒක අපි මොන ආගමික නැහැ කෙනෙක්ද ඔක හොයන් තියෙන්නේ? ආ, ඔක ගන්න බෑ, ඔක හරියන්නේ නැහැ අපිට කියලා කියන්නේ නැහැ. ඈ, දැන් අපිට තේරෙනවා පින්නතුනේ ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නා. ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් මුලින්ම හඳුන්වා දුන්නා. පින්තුන් ආස නැද්ද ඒක දකින්න? කැමති නැද්ද? කාලයක් ඒකත් එක්ක හැලහැප්පින් ඇති කරගෙන කොහොම හරි තේරුම් ගන්න කැමති නැද්ද? යෙදෙන්න මහන්සි වෙන්න. අඩුපාඩු ගම් හොය හොයා විවේචනය කර කර අරිය රහද්ද මෙයා රහද්ද අරිය මාර්ග පල්ල බලද මෙයා මාර්ග පල්ලද කමන්නේ ඔය දෙන හැම භාවනාවක්ම කරන්න. දෙන දෙන හැමදේම කාගෙන කාගෙන ගියාම කොයි වෙලාවක හරි බඩ පිරෙන්නේ. ඒ වගේ කරන්න තියෙන දෙන ඔක්කෝම භාවනා ටික කරන්න කමන්නේ. කරලා මොනම හරි වෙලා කැරගිලා මොකද මේ භාවනාව කෙලවරට ගියාම මේ භාවනාවත් ඉතින් ඒකේ ඵලයක් තියෙනවා නම් ඵලයක් නැත්නම් නිෂ්ඵල නැ නිෂ්ඵලයි මොකක් හරි කියලා අවබෝධ වෙනවනේ. එතකොට මේ භාවනාව පිළිබඳව ඉවරයි කතාව. නැත්නම් සැකයිනේ. ඉතින් මගෙන් අහුව තර භාවනා කරන්න මේ භාවනා කරන්නද කියලා මගෙන් අහන මං කියන අනේ යන්න ගිහිල්ලා භාවනා කරලා මෙන්න. මොකද මමත් ඕක කරලා තමයි මෙතෙන්ට ආවේ. ඒක මෙහෙම කියලා හරියන්නේ නැහැ. එතන ගිහිල්ලාම කරලා හැබැයි ඉවරයක් වෙන්න කරන්න ඕන. බාගට කරලා එන්න එපා. තමයි බාගට කරලා එන්න බා. ඒ වගේ ඉවර වෙන්න ప్రత్యක්ෂ වෙන්නම කරන්න ඕන. ඊට පස්සේ සැක සංකා එක ඉවර වෙනවා. ඉතින් පින්නතුනේ මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ පහල කරන තනියි මිනිස්සෙක් සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන අනේ ස්වාමීනි කෙනෙක් මේ ධර්මය තනිව අවබෝධ කළා කියන එක නම් ස්වාමීනි හිතන්නවත් බෑ. මේ ධර්මය තනිව සයන්බුත් ඥානෙම අවබෝධ කළා කියලා කෙනෙක් කියනවනම් ඒක ස්වාමීනි හිතන්නවත් බෑ, අදහන්න බෑ. ඇයි? හීනෙන්වත් හිතන්න බැරි එකක් ඔබ වහන්සේ කොහොමද අවබෝධ කරේ? මේ කතා කරන දේශනාවල් දැන් සමහර අය තේරෙන්නේ නැහැ කියලා මග ඇරලා යනවා. කිසිම විදියකින්වත් හිතන්න බැරි දෙයක් තනින් සම්බුඥාණයෙන්ම ගිහිල්ලා සුවාගෙන අවබෝධ කරා කියන්නේ. දැන් මේක අපිට අපි සම්බුඥාණය දේශනා අවබෝධ කරගත්තා නෙමෙයි, කල්යාණ මිත්‍රයන්ට පිසිදු වෙන්නේ ඒගොල්ලොන්ගේ උදව්ව තිබිච්ච නිසා, අපේ මොලේ තිබිච්ච නිසා තුනන් සැරෙන් හැප්පිලා මේක ඔළුවෙන් හිටගෙන බනහන කොහොම හරි මේක තේරුම් ගත්තා. ඒක බොරුවක් නෙමෙයි, විරුද්ධ විහිළුවට නෙමෙයි. මට උපදෙස් ලැබුණා මේක අහන අහන තේරෙන්නේ නැහැ. මෙච්චර අහන තේරෙන්නේ නැහැ. හරි කේන් තියනවා. ආධාරණයි ඒක. ඉතින් මේ මට තරුණ මහත්මයෙක් කිව්වා, ඒ කාලේ මහත්මයෙක් කිව්වා මමත් බණ අහනවා මේ ස්වාමින්වහන්සේ මේ රාත්‍රියේ දෙකට විතර අවදි වෙන්න. දෙකට විතර අවදි වෙලා උදේ පාන්දර 4-5 විතර වෙනකම් බණ අහන්න කිව්වා. මම ආවේ ඇයි කියලා. ඉතින් එයා කියනවා මේ අපේ හැමෝටම අපි මොලේ මේ වෙලාවට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුරුදු කරලා නැහැ. විවේකයෙන් ඉන්නේ, වෙන අරමුණු මොකවත්ම නැතුව බණ ටිකම අහන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. පොඩි කාරණයක වුණත් හරියට ගැඹුරට යන්න පුළුවන්. ඒ නිසා එහෙම බණ ගහන්න කිව්වා. මම ඇත්තටම එහෙම කළා. වේලාසනෙන් සතු වෙනවා. සතු වෙලා එකට දෙක විතර හැරෙනවා. හැරලා ඉළු වෙනකම් බණ අහනවා. ඊට පස්සේ දවල්ට අනිදා ගන්න බැරි. බලහල ඔහොම ඉතින් තේරුම් ගන්න දැන් ඒත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මං හිතනවා මේ මොලේ මදි ඇති. මොලේට ලේ මදි. ගමන් කරනවා මදි ඇති කියලා. ඇඳෙන් පල්ලෙහාට ඔළුව දාලා කකුල් දෙක උඩ තියාගෙන බලනවා. පෑන එක නැගලා ඔළුව පල්ලෙහාට දාලා කකුල් දෙක උඩ තියාගෙන බලනවා. ඒක මොලේට ලේ හැදුවා ගමන් කරනවානේ. ඒක හරි හොඳ වෙනා. ඒ දවසවල කාය ස්ථූල භාවයන් එහෙමත් නැති නිසා ඔළුවෙන් හිටගෙන ඉන්නත් පුළුවන්. ඉතින් කොට්ටයක් තියලා කකුල කුඩු තියාගෙන ටිකක් කරලා ඉඳලා බර ටිකක් අහනවා. මොකද මොලේ වැඩ කරන්න ඕන කියලා ඇත්තෙම එහෙම ප්‍රශ්න තියෙනවා කාටත්. තව ඇත්ත උනත් ඒව අනුගමනය කරොත් එහෙම ওই මොලේ සක්‍රීයතාවයන් සිද්ධ වෙලා තෙල් ටිකක් ගාලා ඔළුවෙන් හිටගෙන එහෙම ඉන්නවනම් මොලේ වැඩෙනවා. දැන් අපේ රටේ හිටපු මේ අග්‍රාමාත්‍ය හිටපු අග්‍රාමාත්‍යවරු වගේ අක්කේ හැමදාම ජනාධිපතිවරයෝ පිරිසක් හැමදාම උදේට කරන ව්‍යායාමයේ තමයි ඔළුවෙන් හිටගෙන ඉන්නේ. ඈත ඉන්න තට්ටුවක ඉන්න මිනිස්සුන්ට පේනවලු හැමදාම කකුල් දෙක කුඩු තියනවලු ජනේ. හත්ේ බලනකොට මේ ඔය බණ්ඩාරනායක, ඩග්ලස් සේනානායක ඔය වගේ කට්ටිය මේ ඔළුවෙන් හිටගෙන ඉන්නවලු. ජේ.ආර්. මහත්තයාමත් විශේෂයෙන් ඔළුවෙන් හිටගෙන ඉන්නවලු. එහෙම ඔය තවන් ඔළුවෙන් හිටගෙන ඉඳලා ඊට පස්සේ නැගිටලා අනිත් අය ඔළුවෙන් හිටවන එක තමයි කරන්නේ. කොහොම හරි ප්‍රඥාව පහළ වෙන වැඩ ටික කරගන්න මොලේ පෑදෙනවා. දැන් ඔර පින්නතුරු දැන් තේරුම් ගත්ත වැඩේ දැන් හිටින් ඉඳන් කොට්ටයක් හදලා දියන් වෙයි. උදේ පාන්දර නැගිටගම විනාඩි පහක් ඔළුවෙන් හිටගෙන ඉන්න වැඩේට. ඒක සත්‍යය. ඉතින් මේක අවබෝධ වෙනකම් ප්‍රත්‍යක්ෂ වෙනකම් ඉතින් කාගෙන ඉස්සරහට යන්න නම් වෙනම පින්නතුනේ. ඒ අසිරිමත් අන්දමින් ඒ ධර්මයෙන් අවබෝධ වෙන්නේ තේරුම් ගන්නෙ. තේ අසිරිමත් ආකාරයෙන් ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. දැන් ඉතින් ඔන්න විසඳුම දුන්නනේ. මේක තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න අමාරුයි, ටිකක් අපහැදෙලි කියන එකට උත්තරේ ඔන්න හම්බුණා. කොහොමත් මේක උප්පත්තියෙම අපහැදෙලි. ධර්මය උප්පත්තියෙම අපහැදෙලි. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මොකද කල්පනා කරේ? මේක මේ ලෝක සත්‍යයන කියුවට මේක පිළිගන්නේද? අවබෝධ කරගයිද? මම මේක අවබෝධ කළාට මිනිස්සුන්ට මේක කියන්න පුළුවන්ද? ඉතින් කල්පනා කරලා කාටද කියන්නේ? ලොකු ප්‍රඥාව තියෙන මිනිස්සයා කවුද කියලා බලනවා. ওই මහා ලොකු ශාස්ත්‍රවරු ඒව හිටපු කට්ටිය ඔක්කොම කල්පනා කරලා බලුවා. සමහර අය මැරිලා නැහැ. ඊට පස්සේ කල්පනා කරා එකම දේ තමයි දැන් මගේ අර පරණ යාළුවට කියන්න ඕන. කොහොමද? අර පස් දෙනා පස්වග මහණුන් හොයාගෙන යනවා. එයාත් පිළිගන්න සූදානම් වුණ නැහැ. ඉතින් දිගට හරහට තුන් මාසයක්ම එක දිගට බණ කිව්වා. එහෙම කියලා තමයි අවබෝධ වෙන්නේ. ඒක සූත්‍රයකින් සෙනිකම පරිවර්තනය වුණාට මේ කොටස ඒ සංක්ෂිප්ත කොටස ඔකේ තියෙන්නේ. හිතනවාද බුදුහාමුදුරුවෝ ওই සූත්‍රය කියද්දී මේ පොඩ්ඩකින් ටක් ගාලා නැහැ. ඈ අනික කට්ටිය බණ අහනවා, එක්කෙනෙක් පින්න පාත යනවා. ආයෙ අනිත් කට්ටිය බණ අහන තවත් කෙනෙක් තවත් දවස් පින්න පාත යනවා. තුන් මාසෙම කියවල කියවල තමයි යාන්තම් ගොඩගත්තේ. දැන් මේක ලේසියෙන් අවබෝධ වුණා හරේ මේ අයියෝ වචන දෙකක් කියනකොට අවබෝධ වුණා. මොකද ඉස්සර අටපිරිකර පූජා කරලා තිබ්බා, ඒකයි ආ ඒකෙන් දැක්කේ කියලා නිකන් අපිව නිකන් මුලා කරලා තියෙනවා. ඒ වගේ හිතන්න එපා. මෙයන්ට පිරිකර පූජා කළා මේ සුමනා සුජාතා පත්ම වෙන්න නම් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙට සුමනා සුජාතා පත්මලා ඉන්න කෝටි ගාණක්. ඈ අටපිරිකර කෝටි ගාණක් පූජා කරා. එහෙම වෙන්නේ නැහැ නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි එයාට පිරිකරෙන් ගොඩ යන්න හිතන්න එපා. එහෙම එකක් කරන්න බෑ. මහත් කැපවීමක් අපි කරන්න ඕන, බලන්න ඕන කියන එක. අද ප්‍රඥාව වඩලා තිබුණොත් වෙනුතුන අද අවබෝධ කරගන්න බැරි වෙලා හරි මිස් වෙලා හරි ඒක ගියොත් දුර වෙලා ගියොත් එහෙම මොකද කරන්න තියෙන්නේ? ඒ අදහපු ඒ ප්‍රඥා බලයේ මතු බුදුවන බුදුවරයෙක් ළඟ හරි කල්යාණ මිත්‍රයෙක් ළඟ හරි අවදි වෙලා තොපින්නතට ඒක උදව්වක් කරනවා. විදර්ශනා කරලා අවබෝධ කරගන්න ඕන. ඒ නිසා අපි දැනුම 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 කොහොමද එකතු කරගන්නේ? දැනුම 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 කොහොමද අපි මේ ලෝකෝත්තර ධර්මයේ අවබෝධ කරගන්නේ? ඉතින් අපි හරියට මේ කොටස් කරලා යම්කිසි ගුණයක් හදන්න හදපු එක, බුදුදහම යම්කිසි අන්තය කරගෙන යන හදපු එක තමයි අපි ළඟ තියෙච්ච දුර්වලකම. බුද්ධාගම කියන්නේ මෙන්න මේ එකයි. කියලා අපි පිටේ ඉඳන් හදනවා. ඒක හරියට පිළිතුරු පොළවේ ඉඳන් පොළවේ හැඩ කිව්වා වගේ තමයි. පොළවේ ඉඳන් පොළවේ හැඩ පේන විදියට කොහමද? ෆ්ලැට් නේ. අහසට ගිහිල්ලා බැලුවාම තමයි පොළවේ හැඩ රවුන්ඩ් කියලා පේන්නේ. ආන් ඒ වගේ තමයි තමා තුල ඇතිවන ධර්මය. ඒ නිසා සමාධිය තමන් බලන්න ඕන, කල්පනා කරන්න ඕන. මොකද්ද ලෝකේ හැඩ, මොකද්ද ලෝකේ ස්වરૂපය කියලා. ලෝකේ හැඩ, ලෝකේ ස්වરૂපය මොකද්ද කියලා බලන්න. දැන් සාරින් වහන්සේගේ නිර්වචනය මොකද්ද ජීවිතය ගැන? එහෙම නැත්නම් ලෝකේ ගැන කිසිම නිර්වචනයක් නැහැ. මොකද්ද වැරද්ද? නිර්වචනයන් දීපු එක. ඔබ වහන්සේ දකින්න ලෝකේ කොයි විදියටද කියලා? මම ලෝකේ මොනම විදියකටවත් දකින්නේ නැහැ. ඇයි? ඒක තමයි සැනසීම. දැන් මේක තේරුම් ගන්න හරි අමාරුයි. මෙන්න මේ කතාව අහන්නකෝ. ඔය ඇමරිකා යුනිවර්සිටි එක උගන්වපු අපේ මහාචාර්යවරේ, එයාම මට මේ කතාව කිව්වේ. තේ ළමයින්ගෙන් ඇහුවා, ඕගොල්ලන්ට තියෙන අනිත්‍යතාවය පිළිබඳව තියෙන සංකල්පය අදහස ඕගොල්ලෝගේ ලියලා දෙන්න කියලා. අනිත්‍යතාව පිළිබඳව මේ හැමෝ පිටුවන් දෙකක් තුනක් ලියලා ගෙනල්ලා දුන්නා. ඒගොල්ලෝගේ අනිත්‍යතාවය පිළිබඳව සංකල්පය ඔබට දුන්නොත් අනිත්‍යතාවය කියන්නේ කොහොමද කියලා කොච්චර පිටු කීයක් ලියන්න පුළුවන්? අනිත්‍යතාවය ගැන සංකල්පය, අනිත්‍යතාවය කියලා පොතක් ගහන්නම ලියන්න පුළුවන්. ගොඩක් කාරණා තේරෙන්න පුළුවන් කියලා පුතේ. මේ හැමෝම ගෙනල්ලා මේ පොල ටික දෙනවා. දුන්නා බලලා තියාගන්න, පස්සේ කියවන මේක. එක ළමෙක් කාවා. කොලේ තිතක්වත් තියලා නිකම්ම හිස් කොලේ දුන්නා ගුරුවරයාට. මේ මහාචාර්යවරයාට දුන්නා. දුන්නාම ඇහුවා, ඇයි ඔයා කැමති නැද්ද අනිත්‍යතාවයට? කැමති ඇති ඇයි හිටවනේ? ඇයි ඔයා අනිත්‍යතාවයට කැමති නැද්ද? එච්චර එක ගණන් ගන්න නැද්ද කියලා. ඊට පස්සේ ආ කියලා කියනවා, නෑ සර් මං අනිත්‍යතාවයට ගොඩාක් කැමතියි. ඒ වගේ ඇයි ඇයි ලිව්වේ නැත්තේ? සෝක තමයි අනිත්‍යතාවය කියන්නේ. මේ මනුස්සයා මේ කොල්ලව ගෙනල්ලා ලංකාවට දේශනයක් කරවන්න ඕන. ලංකාවේ ඉන්න සියලු දෙනාට මේක දැනගන්න. සෝක තමයි අනිත්‍යතාවය. එක වචනයක් හරි ලිව්වනම් මම ඒක තමයි නිත්‍ය. අනිත්‍ය කියන්නේ ඩොට් එකක්වත් නැහැ. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඔය නෝ රිලිජන්ස් ලයිටියට අපේ මේ සුදු මහත්තුරු සමහර අය අල්ලපු සීට් එකේ ඉඳගෙන සමහරලාට පොත් බලනකොට මටත් ඒක පුළුවන් විදියට මෙහෙම කරලා හැදලා බලනවා. ලංකාවේ පුරුද්දනේ. ලංකාවේ පුරුද්ද පොඩ්ඩක් බලන වැඩේ නෙවෙයි, නිකන් පොතේ නම headlines තිබුණොත් පොඩ්ඩක් කියව ගන්න බැරි. ඉතින් පොඩ්ඩක් බැලුවා මනෝවිද්‍යාව පිළිබඳව, ආර්ථික සැලසුම්වල පිළිබඳව. බොහොම ගැඹුරු පොත්පත් ඒ වගේ නිරන්තරයෙන්ම ඔය notebook එකක් මොනවද මේ iPad එකක් තියාගෙන හරි එහෙම නැත්තම් පොතක් කියව හරි කියවන ගතිය හරියට තියෙනවානේ. හරි හරි වටින දෙයක් ඒක. සුදු අය ළඟ තියෙන චාරිත්‍රය කියවන ගතිය රටකට බහින්න ගලේ රටේ ඉතිහාසය සම්පූර්ණයෙන් දැනගෙන ඉවරයි බහින්නේ. දැන් අපි බුරුම රට බලන්න යන ඔය යන ඉඳාගෙන ප්ලේන් එක ඕම යන කොයි වෙලාවක හරි මේක තමයි අර චෛත්‍ය කිව්වල විවම සාදු කිව්වා කියලා. අල්ලපෙටේ සීට් එකේ ඉන්න කෙනෙක් මම බැලුවා මොකද මේ බුරුම ඉතිහාසය ගැන දෙන පොතක් අරගෙන සම්පූර්ණයෙන් කියවලා ප්ලේන් එකෙන් බහින්නේ බුරුම ඉතිහාසය දැනගෙන බුරුමේට. ලංකාවටත් එහෙමයි. ලංකාවේ ඉතිහාසයේ දේශපාලන ඔක්කොම දැනගෙන මොකද අපි බලන්නේ නැති නිසා අපිටත් විභාග හරි දියලා ඔය කියවන්නේ ඒකයි. මේක දැනගන්න ඕන. ඒ රටක ඉන්නකොට ඒ රටේ ඉතිහාසය සහ රටබිනාව දැනගන්න ඕන නිසා කියවේ. අන්නේ ඇත්ත ළඟ එහෙම නිකන් අදහන ආගමක් නැති වුණාට දර්ශනය තියෙනවයි කියන එක මට තේරුණේ. ඒකයි මේගොල්ලෝ පොතපත තේරුම් ගැනීමෙන් දාර්ශනිකත්වයට මේගොල්ලෝ හරීම කැමති ආගමක් කියන ස්වභාවයකට බල. තුමගෙන් ආගමක් කියවුවොත් මම හැම විටම කියන්නේ මට ආගමක් නැහැ කියන එක තමයි. නෝ රිලිජන් කියන්නේ ඒ කියන්නේ නෝ රිලිජන් කියලා ලාංකිකයෙක් සාමාන්‍ය විදිහට කෙනෙක් කිව්වොත් එයා හැම ආගමකටම ගරු කරනවා. මම හැම ආගමකටම ගරු කරනෝනේ මට එක ආගමක්වත් ඕනේ. ඇයි? තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් මොකටද වෙන ආගම? මොකද තෝනේ බුදුහාමුදුරන්ට ආගමක් නැහැ මරත් ආගමක් නැහැ. අපේ කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවෝ අහන බුදුහාමුදුරුවෝ බුද්දිස්ද කියලා අහන. ඈ ජේසුස් ක්‍රිස්තියානිද කියලා අහන. ඈ නබි මුස්ලිම්ද කියලා අහන. නෑ නේ. ඈ නෑ. පුදුම වැඩේ කියන අපි යම්කිසි තැනක කෙරෙවුණානේ. දැන් බලන්න මේ බණ ටික අහද්දී යම්කිසි මොලේ රිලීස් එකක් නිදහසක් තියෙනවනේ. තියෙන අනිවාර්යෙන් සද්ධර්මයේ දිගට අහුවා මේක අසිරිමත් මොනවා කියලා මොන හේතුවකින් මොන අරමුණකින් මොකක්වත් කිව්වෙත් නෑ. නමුත් මොකක් හරි වෙලා තියෙන උළු ඇතුලේ ඒක තමයි ලස්සන. මොකද හේතුව මේ සංඥා නිරෝධයක් ඔස්සේ කාලයෙන් තොර වූ අකාලිකත්වයක් ඔස්සේ ගලා යන ධර්මයක් තියෙන්නේ. අවබෝධයෙන් දැසෙන ධර්මයක් තුල තියෙන්නේ අකාලිකත්වයක් ඔස්සේ ගලා යන ධර්මයක්. මේ වචන ඔක්කොම බොරු. මේ වචන වලින් ගොඩනගන්නේ යම් කිසි ස්වභාවික රිද්මයක් පමණයි. වචනයක් ඇත්ත නෙමෙයි. කුමක්ද සත්‍ය? සත්‍යයි කියලා යමක් දත්තොත් ඒක තමයි අසත්‍ය. බොරුවයි කියලා එකක් දත්තොත් ඒක ඉතින් කොහොමද බොරුවනේ? එතකොට කොහොමද ඒක අසත්‍යයි? එතකොට සත්‍යයි කියලා ගන්න එකත් බොරුවක් නා. බොරුවයි කියලා ගන්න එකත් බොරුවක් නා. මොකද ඇත්ත? අන්න ඒකකයක් නොවේ. ඒකකයක් නොවේ කියන්නේ අකාලිකත්වය. ඒකකයක් නොවේ කියන්නේ අකාලිකත්වය. ඒ කියන්නේ අකාලිකත්වය හැම කල්හිම පවතිනවා. ඒ කියන්නේ නිවන හැම කල්හිම පවතිනවා කියලා අපි ඉගෙන ගන්න ඒකයි. නිවන හැම කල්හිම පවතිනවා කියන්නේ ඒක. තථාගතයන් වහන්සේ ලෝව පහළ වුණත් නැතත් නිවන පවතින. මේ අවබෝධ කරන ජනතාව තමයි මේ සමයේ ඉන්නව නම් ඉන්නේ. තේ ඔබ අවබෝධ කරගෙන ගියොත් සසර රක්ෂණයක් තියේ, ආරක්ෂාවක් තියේ, සතර අපායෙන් නිදහස් වෙලා ඉඳීවි. විවිධ ගති වලට පත් වෙලා සසර දුකට පත් වෙන එකක් නැහැ. කොහොම හරි ජීවිත අවබෝධ කරගෙන හිත සෑහළු කරගෙන නිදහස් කරගෙන විමුක්ත කරගෙන සසරෙන් සමුගන්න පුදුම සතුටකින් යන්න පුළුවන්. අදිෂ්ඨාන පරිදි සසර උපදින්නත් ඕනනම් පුළුවන්. මේ පුදුම භාගයක් වෙනතුනේ සම්බ රසෝ ධම්ම රසෝ දිනාති ධම්මං විනාති සුඛානත් අධර්මයෙන් ඇරෙන මොකවත් නැහැ. කිසි දෙයක් නැහැ වෙනතුනේ. ඔබට ඒ කතාව අවසානයේ දැන් තමයි තේරෙන්නේ කියලා පසුතැවීමෙන් හිතන්නේ නැතුව දැම්ම මේක තීරණය ගන්නවා. නැත්නම් අවසානට ගිහිල්ලා කිව්වොත් එම ආන්දු එදා කියපු එක දැන් තමයි තේරෙන්නේ මට කිව්වොත් එම එතන පශ්චාත්තාප වෙන සිද්ධ වෙනවා. ගොඩක් එහෙම අය ඉන්නවා එහෙම දැනන් ගන්න නැතුව ගිහිල්ලා. පශ්චාත්තාප වෙනවා. දුකටපත් වෙනවා. එහෙම වෙන්නේ. දැන් එක මාත්මෙක් පිළිකා රෝගියකින් මේ යන කිට්ටු වෙලා හමු වෙන්නේ. ඉතින් එතුම කියන දැන් මට ඉස්සරට වඩා හාමුදුරුවෝ කෙරෙහි හරිය පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවලු. මොකද ડોක්ටර් කියලා මාස 6යි කියලා. මේ විතර වඩා හාමුදුරුවෝ හරිය ලස්සන තේන පිරිත්තුල අමෝතුම රහක් දැනෙනවා. මේ ගොඩක් හේතින්කම් කරන්නේ විතර සයිනාත් ඉතින් මොකද කියලා අහුවම ඉතින් මට ඉස්සරේම හිතුන්නේ මං හිතාගෙන හිටියේ මේ හාමුදුරුවෝ අපිට ඕන විදිහට අපි පාලනය කරගෙන ඉන්නේ මොකද හිටියේ මොකද අපිට ඇති වෙන්න බලය තිබුණා නිලයේ තිබුණා ධනෙ තිබුණා ඉතින් අපි මහා මේ දෙමිච්ච මිනිස්සු මේ අඩි 10ක් විතර උඩින් ඇවිදපු අය අපේ දැන් හාමුදුරුවනේ ඉවරයි කරන්න පුළුවන් හැම රටේම ගිනිච්චා හැම රටේම ප්‍රතිකාර කරා දැන් හරියන්නේ දැන් වැඩි ඉවරයි දැන් ඉතින් මාස 6ක් දීලා තියෙනවා මේ මාස 6 මොනව හරි ටිකක් කරගන්න ටිකක් කරගන්න මාස 6න් පස්සේ ඩවුන් මැරෙනවා කියලා දැන් කොහොමද සංවේගී එතුමා මගේ බන ටික ඇහුවා අහලා එතුමාට භාෂා ප්‍රශ්නකුත් තිබුණා අහලා ඉතින් කොහොම හරි තේරුම් කළා දුන්නා. ඉතින් එතුම කියන දැම්මට මේක හරි බවක් තේරෙනවා, තේරුම් ගන්න ඕන බවක් තේරෙනවා. නමුත් දැම්මට කාලයක් නැහැ සායනාස මේක තේරුම් ගන්න. දැන් තේරුම් ගන්න අමාරුයි. මට සරල භාවනාවක් දෙන්න. මම කල්පනා කරා මෙයාට දෙන්න හොඳ භාවනාව මොකද්ද කියලා. මම කිව්වා ඔයා පුටුවක් අරගෙන ඇවිල්ලා බෝධීන් වහන්සේට නුදුරින් තියාගෙන වාඩි වෙලා බෝධීන් වහන්සේ දිහා නිකාම බලන් ඉන්නවා. මම ඔක තමයි දුන්නු භාවනාව. මිනිහට වෙච්ච දේ මොකද්ද කියලා දන්නවද? මිනිහට මේකට තරහ ගිහිල්ලානේ. හාමුදුරුවෝ හිතන්නේ මේ අපි දැනුගත්තයි නෙමෙයි කියලා. අපි මොකුත් දන්නේ නැති අය. නිකන් පොඩි ළමයින්ට වගේ මේ ගස් දිහා බලන් ඉන්නවා කියලා. අපි මේ විදිහට අපි සෑහෙන මේ දැනුගත් හාමුදුරුවෝ ආශ්‍රය කරපු අය ලොකු අභිධර්ම හදාරුපයි මේ ගස් තියා බලන් ඉන්න කියලා අපිට දවස් දෙකක් මාත් එක්ක පුදුම තරහින් ඉඳලා තියෙනවා ඉඳලා තුන්වෙනි දවසේ හිතනවලු නෑ හාමුදුර තරහින් නෙමෙයි කියලා මට හරි ආදරෙන් පිළිත්නු ලොකුත් බැන්දා මට හරි සද්ධායෙන් කතා කරා එහෙම තරහින් කිව්ව කතාවක් නෙමෙයි හාම මොකක් හරි එකක් ඇදී ඕකේ කියනේ වanse මට මාත් දැක්ක දවස් එක දුරකට පස්සේ ආවා ගහකට ඇවිල්ලා ඇතින් මේ පුටුවත් තියන්න බලන් ඉන්නවා එහෙම සතියක් විතර භාවනා කරලා ඇවිල්ලා මාව මුණ ගැහුණා කිව්වා ස්වාමීන් වහන්සේ එච්චර හොඳ භාවනාවක් වෙන ලෝකෙ මොකක්වත් නැහැ කිව්වා මං ජීවිතේ මට තේරුන්නේ නැති වුණාට මං ගොඩාක් පිංකම් කරලා තියෙනවා ඒ පිංකම් මට ඔක්කොම මතක් වෙන පටන් ගත්තා හිතට වෙනතට වඩා පුදුම සාහනයක් තිබුණ මම කිසිම තැවීමක් නැතුව නිදාගත්තා. දැන් මට මරණයට උනත් මොහොන දෙන්න පුළුවන්. දැන් බෝධීන් වහන්සේ තමයි මගේ හිතේ මැවෙන්නේ වෙනද නම් ප්‍රශ්න ඒවා මේ කොච්චර හරි තේරුගෙන පුදුම භාවනාවක් මේක. දැන් කොහොමද මුලින් හිතේ මේ අපිට මේ දුන්න තරලම. ඔය පින්නතුන්ට දැන් දුන්නොත් රෙදි කෑල්ලක් දුන්නොත් මේක අරන් ගිහලා ගෙදර පිරිසිදු වේවා කියලා පිරිමදින්න කියලා. මොකද කියන්නේ? මේ ආමඳුරු අපිව දන්නේ අපේ අපි අභිධර්ම පන්ති දිහිල්ල තිනවා මේ රෙදි කෑලි පිරිම දෙන්න දෙන්නේ රෙදි කෑලි අයින් කළා නිවන් දකින්න පුළුවන්ද එහෙනම් ඔය ලොන්ඩ්‍රි කාරේ දාකරේ නිවන් දකින්න ඒව හිතෙන්න පුළුවන් නමුත් වෙනතේ මහ පුදුම විදියට මේ අවදි වෙන ධමයක් තියෙනවා හිතා ගන්න බෑ කොහොමද ඒක අවදි වෙන්නේ කියලා මහා ශ්‍රීමත් මහා අසිරිමත් මේ පියවරක් ඔසවල පියවරක් තියෙන එක පිළිබඳව ගැඹුරින් කල්පනා කරා නම් චිත්ත චෛතසික ධර්මයන්ගේ ස්වභාවය දැකලා නිරෝධය දකින්න පුළුවන්. ජීවිත පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. එක මාත්මෙන්ට ජීවිත අවබෝධය ඇති වෙනවා මේ පා කෝච්චිය යනවා දැකලා. කෝච්චි පාරේ කෝච්චිය යනවා දැකලා. කොහොමද කියලා හෙවම මේ ධර්මය අහලා ප්‍රගුණ කරගෙන කල්පනා කර කර ඉදී ඉදී කෝච්චිය වේගෙන් කණු දෙකක් අතරේ මේ පේනවා යනවා. යනකොට අර බින්දෙන තැන් කෝච්චි පෙට්ටි තියෙන තැන් මෙයාට ටක්ටක් ගාන පහුවෙලා මේ බින්දිලි බින්දිලි යනකොට එයාට එයාගේ චිත්ත පරම්පරාව පිළිබඳව පේන පටන් ගත්තා. අර කෝච්චි පෙට්ටි වගේ. ලම මේ බිඳීමට මම මේ අහුවෙලා තියෙන මේ බිඳීම මම වගේ කියලා ගන්න මෙහෙම කෝච්චි පෙට්ටි ටික සස් ගාලා පහුවෙලා ගියා. නිකන් බ්ලැන්ක් උනානේ. නිදහස් වුණා. එම්ටි වුණා. දැක්කම ආන්න මේ પરම්පරාව මේක තියෙන මේ પરම්පරාව එහෙම මම කියලා මේක අල්ලගෙන ඉන්න නිසාම දිගට දිගට પરම්පරාව වෙන මේක අතාරපු ගමන්ම බ්ලැන්ක් වෙනවා කියලා දැනගෙන එයා යාපු පරිවර්තනයක් ඇති වෙනවා. එයා දැකලා තියෙන ওই ගම්පහ ස්ටේෂන් එකේ. දැන් අපි ඕවා හොයන්න බෑ. ඕක ඇත්තද නැත්තද ඇත්තම ඇත්තද මොකද්ද කියලා ඒ මනුස්සයා සතුටින් ඉන්නවනේ. ඒක හොඳයි. එහෙම හිතන්න යන්න එපා. මොකද එහෙම ගෑනට කියොත් මේ වටිනා කාලේ අපිට ඉක්මනින් මගහැරලා යනවනේ අපමාදේන සම්බන්ධයට. මම මොකද කරන්න ඕන? මම මොකද කරන්න ඕන කියලා. පංච ඉන්ද්‍රියන් අත්හැරලා ලෝකෙ දිහා බලන්න ඔබට නිවන් පුරය විශ්වය පේන්න පටන් ගන්නවා. මේ මොහොතේම කරලා බලන්න පොඩ්ඩක්. නිකම් පොඩ්ඩක් එකපාරට ඒ තෙන්ට ඒ තැනට තත්ත්වයට එන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නිකන් try කරලා බලන්න. නේද? උත්සාහ කරලා බලන්න. පංච ඉන්ද්‍රියන්ගෙන් තොරව ලෝකේ දකින්න හොඳයි සාදු. ගැඹුරු ධර්මයක් ජීවිතේට විවේකයක් හොයන්න නැතුව එකතු කරගන්න බලන්න ඕන. මේ ආරම්භක අවස්ථාව පෙන්වන්න පුළුවන් මොබයිල් ඇප් එකක් තියෙනවා සිංහල බුදුමන කියලා. ඒ මොබයිල් ඇප් එක ෆෝන් එකට දාගත්තොත් කොච්චර හරි දේශනා අහන්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්නම් අපේ පින්වත් මහත්මයාට දීලා තියෙනවා ඒ තියෙන පින්වතුන්ගෙන් ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට දාගෙන දිගු කාලයක් මේකට වෙලාවක් යොදා ගන්න ඕනේ. මේකට හොඳම වෙලාව තමයි තමන්ට drive කරද්දී අපහසුයක් නෙමෙයි නම් අහන්න. සමහර අය පුළුවන් පහසුවෙන් අහන්න drive කරා අහන්න පුළුවන්. නැත්නම් ගෙදර පත්‍ර බලන වෙලාවට, TV බලන වෙලාවට උනත් බණ අහන්න පුළුවන්. කෑම වෙන වෙලාවට බණ අහන්න පුළුවන්. ගේදොර අතපතු ගාද්දී බණ අහන්න පුළුවන්. මේකට 아무තු ගෞරවයක් දෙන්න ඕනේ නැහැ. පෙට්ටගම් වල දාලා වහන්න ඕනේ නැහැ. වැඩක්ම නැති, ඒ කියන්නේ වැඩවල යෙදිච්ච වෙලාවවලදී බණ අහන්න. දැන් සමහර රටවල් වල ගිහිල්ලා දැඩි දුෂ්කර සේවාවන් වල යෙදෙන, රස්සාවල් වල යෙදෙන මහත්තුරු කියන්නේ රයිනස මම අතිශයින්ම භයානක මැෂින් එකක වැඩ කරන්නේ. පොඩ්ඩ වැරදුණු ජීවිත හානි සිද්ධ වෙනවා. මම එතකොට බණ අහන කමන්න නැද්ද කියලා මම කිව්වා. අනේ එපා, දැන් අහන්න එපා කියලා. මොකද එතන කියනවා නෑ ස්වාමීනි, අහන්න නැතුව මම ඇහුවොත් මට අනතුරු වෙන්න පුළුවන් කවලා. එන වෙන දේවල් කල්පනා කරලා බණ අහනකොට ස්වාමීනි ඒක වෙන්නේ නෑ. බණ අහනකොට ඒක වෙන්නේ නෑ. මොකද මගේ හිත නිරන්තරයෙන්ම කලබල නොවි සංසුන් වෙවි. මම ලස්සනට මගේ වැඩ ටික කරගෙන යනවා කියලා. මං කව එහෙනම් කවන්නේ අහන්න කියලා. ඒ වගේ තමන්ට ජීවිතය එකතු කරගන්න ධර්මය මේක මතක් කරන්නේ තතේව අනුකම්පාය. ඔබට අනුකම්පා වෙනස. මත්නේ සාධාපේ ඔබට දන්න ඔබට ඉතුරු වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තොත් දෙයක් විතරයි. අතට ගත්ත දේවල් දාලා යද්දි හිතට ගත්ත දේ වමනක් ඔබ ළඟ තියෙනකොට ඔබට ඒ ගැන සංවේගයක් ඇති වෙන්නේ නැහැ. ලේසියෙන් පිළිගන්න ස්වභාවයක්වත්, ලේසියෙන් අනුගමනය කරන ස්වභාවයක්වත් ගොඩාක් ලාංකිකය ළඟ නැහැ. මන් දන්නේ මොකද්ද හේතුව කියලා. නමුත් මේ රටවල් වලට ආවම ටිකක් ඒගොල්ලෝ වෙනස් කියලා මට හිතෙනවා. ඒගොල්ලෝ ටිකක් මොකද්ද හරි මොකද්ද වැරදි කියලා ටිකක් කල්පනා කරනවා. මේක නොගත යුතුයි, මේක ගත යුතුයි කියන තීරණයට වඩා අන්නේ විනිශ්චය තුරේ ආකාරවත් ශ්‍රද්ධාව තුලේ අනිවාර්යයෙන්ම ගන්න. එහෙම නැත්නම් මේ හාමුදුරු ප්‍රිය නැත්නම් මොන හාමුදුරු කෙනකින් හරි කමන්නේ දැකලා ඔබ නිවෙන්න, ඔබේ ජීවිතේ පරිණත කරගන්න. මීයන දවසට මැරෙන දවසට මම පූර්ණයි, මම සක්සස් කියලා තවන්ට හිතලා ලයිෆ් එකෙන් ඔෆ් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නිදහස් වෙන්න, රිටා වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඒක කරගත්තොත් අපි වාගේ. මොකද අපිට ලැබිලා තියෙන මේ සම්පත ගොඩක් අයිට නැහැනේ. හරි තාගම ගන්න නැහැ මේක. අපිට ලැබිලා තියෙන එක ගන්න මේක ධනයත් එක්ක ජීවිතයත් එක්ක කරන කියන වැඩත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැති වෙනම උදා කරගන්න තියෙන ඥානයක්. ඉතින් ඔබට ඩිංගක් බාධාව කරයි ඔබේ සම්ප්‍රදායික අපි බුද්ධඝම කියලා ඉගෙන ගත්ත දැනුම. ඉතින් ඒක හරියටම හරි කියලා අල්ලගෙන ඉන්නවනේ ඒක වැරදි. ඔය මහා ගැඹුරු தত্ত্বයක් සුළු කොටසකින් අල්ලගත්තාම තේරුමක් නැහැ. ලෝක බෝලේ මොන වගේ කේද කියලා හොත් කෙලින්ම ළඟ තියෙන කවුරු හරි ඇපල් ගෙඩියක් අරගෙන පෙන්නයි. ඊට පස්සේ මෙයා ඔබ ඔළුවේ තියාගෙන ගිහිල්ලා ගියා ලෝක බෝලේ කොච්චර සයිස්ද කියලා හොත් ඇපල් ගෙඩියක් විතර ඇති ඒකේ. ඒ කියන්නේ සරලව දෙන දේ අර විශාල වශයෙන් ඒක අවබෝධ කරගන්නවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපි හරියට තාම චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ හරියට දන්නේ නැහැ. අරහත් ඵල මාර්ගය හරියට දන්නේ නෑ ඈ කාලේ කාලේ ඉක්මවා මරණේ ඉක්මවා ධර්මය අවබෝධ කරගෙන නෑ දස සංයෝජන ඉක්මවා නෑ කියලා කිය. තමන් හැමදාම ශිෂ්‍යයෙක් වෙන්න ගුරුවරයෙක් වෙන්න හැදපු තැන පොඩ්ඩක් පස්සට දාලා හැම තිස්සෙම ධර්මයේ ඉදිරියේ ශිෂ්‍යයෙක් වෙන ධර්මය හොයාගෙන යන්න. හැමදාම ස්වාමීන් වහන්සේගේ ධර්මය අතර පින්නතුන් අභියෝගදී ඒ අභියෝගත් එක්ක පින්නතුන් ගොඩ නැගෙන කාලයක් යනකොට තේරේ ස්වාමීන් අර එදා හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ. ඒක කාලයක් ගිහිල්ලා තමයි ඒක ප්‍රකාශ වෙන්නේ. ඒ කෙනා නෙවෙයි දැන් ඉන්නේ. මේ විදියට නෙමෙයි ලෝකේ ස්පර්ශ කරන්නේ. එනිසා මේ වටිනාකම හඳුනගත්තාම ඒක හරි. සමහර අය බණ අහන්න එනවා. ඒගොල්ලන්ගේ වටිනා කියන මේ විශාල මේ සාප්පු වහලා දාලා එනවා. මම ඒක ඇයි එන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ඒකෙන් මම සාමාන්‍යයෙන් කඩේ ඇරලා තිබ්බහම වරුවට ලක්ෂයක් දෙකක් ලාභ ලැබෙනවා. නමුත් මම මෙතෙන්ට ආවම මම ඊට වැඩි ලාභ ලැබනවා. ඒ නිසා මම කඩේ වහලා එනවා. බලන්න චින්තනයේ හැටි. චින්තනයේ හැටි ඒක. ඈ චින්තනයේ හැටි ඒක. ඒගොල්ලෝ ඒක ලාභ ලැබෙනවා. ආන් ඒ වගේ තමයි. අපි රස්සාවක් කරලා අපි කීයද ගන්නෙ? එහෙන් බලන්න. ඒකෙන් අපිට සපේන ආරක්ෂාව අපිව පවත්වන්න පුළුවන් පරිමාව පොඩ්ඩක් බලන්න. අපි ඇඳුම් බැලඳුම් ටික, ගෙදර අවශ්‍යතා බඩමුට්ටුවක් දෙකක්, ආහාර පාන ටික, රක්ෂණය සාමය ටික කෙරෙනවා. හරි, ඕකේ. එච්චරයිද අපි මේ වටිනා කියන මිනිස්සු අපේ ඇතුළත කෙරෙන්නේ? නෑ, ඊට වෙදි දෙයක් කෙරෙනවා. ආන්න එක නිසා අපි කල්පනා කරලා වඩා වැදගත් දේ, වඩා උචිත දේ, වඩා යෝග්‍ය දේ කරාද තව තවත් නැඹුරු වෙමින් ඔබට යමක් කරගන්න, ඔබේ ආධ්‍යාත්මයට යමක් එකතු කරගන්න සත පහක්වත් වේදන් කරන්නේ නැතුව බණ අහලා නිවන් දකින්න තමයි මේ පසුබිම් හදලා තියෙන්නේ. අන්තර්ජාලය තුළ තියෙනවා සිංහල බුදු බණ, සම්මා සමාධි ටීවී කියන චැනල් එක, නිවන් මඟ ටීවී චැනල් එක තියෙනවා. ඒවයින් සිංහල බුදු බණ කියන චැනල් එකක් තියෙනවා. ඒවයින් අහන්න පුළුවන්. නැත්තම් සම්මා සමාධි .org කියන වෙබ්සයිට් එකෙන් බණ අහන්න පුළුවන්. සිංහල බුදු බණ කියන ඇප් එකෙන් බණ අහන්න පුළුවන්. ඒ වගේම පොත්පත් ඒ තියෙන PDF ෆ්‍රේමයට ඩවුන්ලෝඩ් කරගෙන හරි බලන්න, print out අරන් බලන්න පුළුවන්. ඉතින් මෙහෙට පොත්පත් කීපයක් දෙනවා. ඒවා හරි කියවන්න පුළුවන්. ටිකක් ධර්මයේ හඹා යන හඹාගෙන ගිහලා කොහොම හරි මේක අවබෝධ කරගත්තට පස්සේ මේ පොත් ටික මම කියලා තියෙන පුච්චන්න කියලා. මොකද වැඩන්නේ. මේක අවබෝධ කරගෙන ඉවර වෙන මේ ඔක්කොම පුච්චන්න. බලන්න. පුච්චන්න එපා. ඒ අදහස් වෙන්නේ මේ වචන වලින් වැඩක් නැහැ කියලා අවබෝධ කරගන්න. වචනක් වචන නෙමෙයි මේ දෘෂ්ටියක් නෙමෙයි දුන්නේ කියලා එයාට තේරෙන්න ඕන. ලෝකෙ දෙන සංකල්ප උමාරු කිරීමක්. නමුත් මේ කරන්නේ සංකල්පයක් දෙන එක නෙමෙයි. ඇත්තන්ට දණ්ඩ නීතියක් පනවන එක නෙමෙයි. මෙන්න මේවා කරන්ද දණ්ඩ නීති සංග්‍රහය. මේවා නොකරන්න ඒ දණ්ඩ නීති සංග්‍රහය යටතේ තියෙන අනක් ගැනලා කියන එක නෙමෙයි. මේක විශිෂ්ට දර්ශනයක්. ඔබට ඔබ ආදරය කරන්න, ඔබ සතුටෙන් ඉන්නවට ඔබ හැම විටම කැමති වෙන්න පුළුවන් තරම් සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ජීවිතයේ ධර්මය නැතුවම බෑ කියලා තේරෙනවා. සතුටෙන් ජීවත් වෙන්න. ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි සතුටෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්තොත්. මෙලා තියෙන අපේ අය දුක සතුට මාරු කරගෙන තියෙනවානේ. අසාරේ සාරමතිනෝ වෙලා තියෙනවා. අසරු දේවල් සරුයි කියලා. ඒ කියන්නේ දුක්බර දේවල් සතුටුයි කියලා හිතන. එහෙනම් ඒ සාමිනාංශ කියන්නේ අපිට මේ සාදයකට ගිහිල්ලා පොඩි DJ පාටියක් දාලා එන්න කියලා තමයි. ඒකේ සතුට නෑ. ඒකේ තියෙන පීඩාව කියලා දන්නවා. ඒ කියන්නේ අපිට සතුටෙන් ඉන්න කියලා කිව්වොත් ඒ කියන්නේ පුළුවන් තරම් කාල බීලා ඉන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි අහන්නේ ඒවා ගැන සතුටු තියෙනවද කාල බීලා ඇති වෙන්න තියෙනවද දැන් හරිදේ හරිම සරුදේ තෝරගන්න හරිම සරුදේ හරිම නිවැරදිදේ තෝරගත්තාම එයා දන්නවා අපි දහම්දිය පානය කරනකොට තමයි අපේ ජීවිතේ වඩාත්ම ප්‍රීතිය වඩාත්ම සතුටෙන් ගෙවෙන්නේ කියලා දැන් අවසාන වශයෙන් මතක් කරන්නේ අප්‍රමාදේන සම්පාදේත හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.